අකාරිත අංගය මේ දීන්නේ මේක පච කියලා කියන්නේ අකාරිත මේ කාරිත අපි පදේ හැදෙන හැටි කලින් කතා කරන් ගියානේ මේ පදේ නේද කලින් මතාවේ කලින් සතියේ කතා කරන් ගියානේ නේ එතකොට මේකේ තේරුම අපි පිසයි කියන එකනේ පිසයි පචති පිසයි මෙන්න මේ මූලදජ හල් නකාරය නිසා මේ ධාතුවේ මුල තියෙන අයන්න දීර්ඝ වෙනවා කියලා අපි කියවනේ ධාතුවේ මුල දැන් අපි මේ ඉතිරි පද අපි කීපයක් ලියාගෙන ඊට පස්සේ එකක් දෙකක් හැදෙන හැටි බලමු මෙතන දැන් පාචී කියලා කියන්නේ අංගය ඊට පස්සේ ඒකට තියන්න එකතු වෙනවා මේ විදිහට පාචීති පාචයති පාචාපේති පාචාපයති ඊට පස්සේ මෙතෙන් එකතු වෙන ඉන්ති කොටසනේ බහුවචනෙට ඒ අර්ථ ඒක එකතු වෙගෙන යනවා එතකොට පාචෙන්ති පාච යන්ති පාචාපෙන්ති පාචාපයන්ති කියලා හතරක් හැදෙනවා ඒ ඔක්කොගේම අර්ථය සමානයි එතකොට මේකේ මේ ටිකේ අර්ථය එන්නේ අපි උඩ පිළ විතරක් ලියාගමු ඕනනම් පාචී ටි 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 ලියාගන්න පුළුවන් නේ තියන් මෙතෙන් දාන විතරනේ තියෙන්නේ එතකොට මේකේ තේරුම ඉන්නේ පිසවයි පිසවයි හරිනේ ඒ හතරේම ඒකට අර්ථේ සමානයි නේ නේද අන්නර අංග හදාගන්න එක තමයි අපි මතක තියාගන්න ඕන අංග හතර වෙන වෙනම හදාගන්න හැටි ඊට පස්සේ කෙලවරට මේ ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරන හැටි ඒකේ වෙනසක් වෙන්නේ නැහැ නේ ආඛ්‍යාත ප්‍රත්‍ය කෙලවරට එකතු කරන්නයි තියෙන්නේ ති අන්ති අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍යත් ඒ විදිහමයි
මේ අතීත කාලේ ගන්න විදිහ තමයි ටිකක්
අපිට තුන්කෝ ඒකේ මෙහෙම කතාවක් තියෙනවා අර අපි හිතමු ඊ ප්‍රත්‍ය එකතු කරා අපි ඒක ඕනේ නැහැ දැන් මේ පාඩමේ නැති නිසා එතකොට බර වෙඩි වෙනවා අපි ඉස්සර
අතීත කාලත් දැන් තියෙනවා
තියෙනවද අවුත් අපි එක කතා කරමු. ඉතින් ඒකෙත් අර අංගය හදාගත්තා. ඒකට ආඛ්‍යත අතීත ආඛ්‍යත ප්‍රත්‍ය එකතු කරා. ඊ උන් ඕ ත් ඉන් හා. ඒ තැනකදී මතක තියාගන්න ඕන ඒ කාරයෙන් ඉවර වෙන අංගයක් තියෙනවා නම් අතරමැදට අල් සකාරයක් ආගම වෙනවා කියලා කලින් මං කියලා තියෙනවා. දැන් පාචේ කියලානේ අංගයක් තියෙනවානේ. එතනදී ඊ යන්න කෙලවරට එකතු වෙද්දී එතකොට අල් සයන්නක් මැදට එනවා. එතකොට පාචේසි කියලායි පදේ හැදෙන්නේ. අතීත ප්‍රථම පුරුෂ ඒකවචන පදේ. ඒ ඒ කාරයෙන්
ඉව ආල ධාතුත් එක්ක දෙතුකද ඒක කියන්නේ
නෑ නෑ. වරණගිනේ මේ විදිහම තමයි. පච ධාතුව. ඒ ආල ධාතුව නෙවෙයි. ඒකේ ඒ කාරයක් තියෙන නිසා අල් සයන්න ගන්න. වරණගීම එතකොට පාචේසි පාචේසුන් ඒ විදිහට
ආකාරයයි. ආ ඒ. දැන් ඒකාරයෙන් ඉවර වෙන අංග දෙකක් මෙතන තියෙනවානේ. පාචයේ කියන එකයි පාචාපේ කියන එකයි. අන්න ඒ දෙකේ තියෙන විලාවක කෙලවරට අතීත කාලෙදී ඊ ප්‍රත්‍යයකට උනොත් එකක් අපි නිකන් හඳුනමු. පාචේ කියලා තියෙන එකට ඊ යන්න අතීත ප්‍රත්‍ය ඊ යන්න එකතු වෙනවා. ඒකතු වෙද්දි මෙතෙන් මැදට අල්ෆා යන්නක් එනවා. එතකොට පාචේසි පදේහෙයි. එතකොට සෝ පාචේසි. ඔහු පිසු පිසු වේ නෙවෙයි. පිස යමෙකු ලවා පිස වූ වේය. පාචේසි. පැහැදිලි. තොර උන් එකකට වෙදිත් එහෙමයි. උන් පාචේසුන් අතීත බහුවචන. ඒ මෙතන ඒ යන්නක් තිබ්බ තමයි ඔය අල්සා යන්න ඉන්නේ. මෙතන දැන් ඒ යන්නක් නේ තියෙන්නේ ආඛ්‍යාත ප්‍රත්‍යයට කලින්. ඒ යන්නක් හෝ ආ යන්නක් තිබුණොත් අතීත කාලෙදි මේ කතාවේ ඒක අපි කතා කළා කලින් අතීත ක්‍රියාපද කතා කරද්දී.
අනාගතයේදී කතා කරන්න නැති වෙයි.
අනාගතයේදී කතා කරනවා නේද?
එතන
නෑ මගේ අනාගතයේ කිව්වේ ඉස්සරහට අපහු යෙදීමක් වුණොත් අපි අභ්‍යාසික වගේ අනාගතේ කතා කරනවා. හරි. අනාගත කාලෙට
අතන
මේ අපි ගිය සතියේ ටිකක් කතා කළානේ හිටියේ නැද්ද දෙවිලි? දැන් මේ කියන එකක් අපි ඉක්මනට හදමු. පාචේති කියන පදේ හැදුණු විදිය. ධාතුව පචනේ. පච ධාතුව කාරිත ප්‍රත්‍යනේ. හරිනේ.
මේකේ කියලා දාලා
ඒක නේ කරගන්න. ඕක ඕකි කරගත්තේ නැතත් කමන්නේ මතක තියාගන්න. ව්‍යාකරණ පොත්වල කියලා තියෙන්නේ නේ නයනා පේනාපය. එකතු වෙන්නේ ඒ යන්න තමයි. ඒ වුණාට අර මූර්ධජ හල්නා යන්න මේ වෘද්ධිය සඳහා තියෙනවා. වෘද්ධිය කිව්වේ ධාතුවේ මුල තියෙන අයන්න හෝ ඒ ධාතුවේ මුල තියෙන ස්වරය වෘද්ධි කරන්න. අයන්නක් තියෙනවා නම් ආයන්නක් වෙනවා. ඊ තියෙනවා නම් ඒ යන්නක් වෙනවා. ඌ තියෙනවා නම් ඕ යන්නක් වෙනවා. අන්න ඒ කටයුත්ත කරන්න තමයි මේ මූර්ධජ හල්න යන්න තියෙන්නේ. පදේට ඇත්තටම එකතු වෙන්නේ ඒ යන්න විතරයි. ඒ අය ආපේ ආපය ටික තමයි පදේට එකතු වෙන්නේ. අර හල්න යන්නින් කරන්නේ මෙන්න මේ වැඩි. ඒ නිසා තමයි දැන් පචේති නෙවෙයිනි පදේ හැදිලා තියෙන්නේ පාචේතිනේ. ඒ යන්න විතරක් තිබුණා නම් පචේති කියලානේ හැදෙන්න ඕන. අර මූර්ධජ හල්න යන්නින් තමයි පාචේති කියන්නේ අර මුල් අයන්න වෘද්ධි කරේ පා යන්න කරේ. එතකොට දැන් මේක අපි මේ අකුරු ටික වෙන් කරගනවා. උප් අ ඉච් අ කියලා පච කියන එක ඔන්න වෙන් කරගත්තා. ඊට පස්සේ මේකෙත් වෙන් කරගන්නවා. හල්න යන්න ඒ යන්නනේ. කොහොමනේ? ඊට පස්සේ අපි ඊළඟ පියවර විදිහට මෙන්න මේ අයන්න වෘද්ධි කරලා පෙන්නනවා. අල්ප අයන්න මේ අයන්න තිබ්බ එක ආයන්නක් වුණා කියලා හම වෘද්ධියක් කරලා පෙන්නලා ඊට පස්සේ අල්ච අයන්න අයන්න මේ හල් නයන්න මේ වෘද්ධිය කරපු ගමන්ම අයින් වෙලා යනවා. එයාගේ කටයුත්ත ඉවරයි. මේ කටයුත්ත කරන්න තමයි හල් නයන්න හිටියේ. ඒ වැඩේ කරලා අයින් වෙලා යනවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ ඒ යන්න. මේ ඒ යන්න. දැන් මෙතන ස්වර දෙකක් එක ළඟ තියෙනවා. ධාතුවේ අග අයන්නයි කාරිත ප්‍රත්‍ය තිබුණු ඒ කාර්යයයි. මේ අයන්න අපි ලොක් කරනවා. ඊට පස්සේ අල්ප අයන්න මේ ආයන්නත් තව පිළක් එන්න ඕනේ. ඉතින් මේක නැතුව ආයන්න ඊළඟ පිළෙන් ලියා ගන්න ඕන. ඊට පස්සේ උප් ආ එච් ඒ කියලා ඔන්න අංගය හැදෙනවා. පාචේ. ඉතින් ඒවත් ඒ විදිහමයි. ඒ විදිහට මේ වැඩේ කරලා ඉවර වෙලා හැදුණු ටික තමයි මම අර ලියලා තියෙන්නේ මේ වෙලා යන නිසා නේද? ඉතුරු ටික ඉතින් මතක තියාගන්න අර ටික හැදිලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයක. මේ විදිහට. වෙන් කරලා මේ විදිහට වෘද්ධි එහෙම කරලා ඉවරුණයි පස්සේ එන කොටස තමයි අර පාචේ පාචය පාචාපේ පාචාපය කියලා ඇවිල්ලා තියෙන්නේ මේ කටයුත්ත කළයින් පස්සේ. හරිනේ. ඊට පස්සේ ඉතින් ඒ කොටසේ කෙලවරට ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරගෙන යන්න තියෙන්නේ. පචති කියන්නේ පිසයි, පාචේති පාචයති, පාචාපේති පාචා පයන් පයති කියලා කියන්නේ පිසවයි. ඒ විදිහට බහුවචනත් ඉතින් පිසයි, පිසවත්, පිසහි, පිසවහි, පිසහු, පිසවහු, පිසමි, පිසවමි, පිසමු, පිසවමු. හරි, ඒ විදිහට අපි අර්ථ ගමු. ඔක්කොම අනිත් ඒවා ඉතින් දැන් ලියන්න ඕනේ. ඒ ටික හිමීට හිස්තම් පුරව ගන්න වගේ තියාගන්න නේද. පස්සේ ඒ ටික අර්ථ එක්ක ඉතින් ලියාගත්තා නම් ඇති. ඉතින් ඒවා ඉතින් අපිට ගලපලා හදා ගන්න පුළුවන්. එක පදයක් යදෙන හැටි දැනගත්තා නම් නේද.
අවසරය තමයි දැන් මේ නහාපේ නහාපේ තයාකේති ඒවයි මොකද මුල් අකුරට වෘද්ධිය වෙන්නේ.
ඔව්, සමහර තැන් ගැන කියනවා හැම තැනම මේ වෘද්ධිය වෙන්නේ නැහැ. ඇතැම් පද තියෙනවා ඉතින් බුද්ධ දේශනාවේ එහෙම එහෙම නෙවෙයි හැදිලා තියෙන පදේ. ඒකයි හේතුව. බුද්ධ දේශනාවේ තියෙන විදිහට එපාය ඉතින් ව්‍යාකරණී ඉගෙන ගන්න නේද. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනා කරද්දී ඒ තැන්වල වෘද්ධියක් නැතුව දේශනා කරපු පද තියෙනවා. ඒ තැන්වල වෘද්ධියක් වෙන්නේ නැහැ කියලාම ව්‍යාකරණ පොත්වල කියනවා. රූප සිද්ධි ආදී පොත්වල කියනවා මේ තැන්වල වෘද්ධි වෙන්නේ නැහැ. වෘද්ධි නොවුණු පද තියෙනවා. සමහර තැනක වෘද්ධි වුණ පදක් තියෙනවා. වෘද්ධි නොවුණු පදක් තියෙනවා සමහර පදවල. සමහර තැනක දේශනාවේදී වෘද්ධියක් එක්ක පදේ තියෙනවා. සමහර තැනක වෘද්ධිය නැතුව තියෙනවා. ඒ නිසා සමහර තැනක දෙවිදීම පද තියෙන්න පුළුවන්. හරි, අපි එහෙනම් බලාගෙන යමු නේද. අකුරු
දෙකෙන් පච අකුරු දෙකේ කන්නේ අකුරු තුනක ගත්තොත් දැන් ආ මේක තියෙනවා ආහාරාපීති කියලා. එතකොට වෘද්ධිය එන්නේ අයන්නද හායන්නද?
ඔතන නම් ඇත්තටම ධාතුවට මුලින් උපසර්ගයක් තිබුණොත් උපසර්ගයේ
දැන්
තම උපසර්ග කෙරුන්නේ. දැන් ක්‍රියාපදයක් හැදෙද්දි මං ඒ ක්‍රියාපද ගැන කියද්දි නම් ඒ කතාව කිව්වා. ක්‍රියාපදයක මුලින් ඇතැම් විටක උපසර්ගයක් යෙදෙන්න පුළුවන් කියලා. උපසර්ග කියන්නේ ඒ ධාතුවට මුලින් යෙදෙන පද 20ක් තියෙනවා. ඒවා පස්සේ දෙවෙනි පොතේදී කතා කරනවා. ප, උප ආදී ওই පද ටිකක් තියෙන්නේ. ඒ නී, දූ, වී ওই විදිහේ පද ටිකක් තියෙනවා 20ක්. ඒ විස්තර කියනවා උපසර්ග කියලා. ඒ උපසර්ගවල ආකාර තුනකින් ඒ උපසර්ගවල යෙදීම වෙනවා. සමහර තැනක ඒ ධාතුවේ අර්ථය වැඩි කරන්න, එහෙම නැත්නම් වෙනස් නොකර තියෙන්න, අර්ථය වෙනස් කරන්න, ඒ වගේ කටයුතු කරනවා මේ උපසර්ග යෙදিলা. දැන් කොහොමද? උදාහරණයක් විදිහට භූ ධාතුවේට භූ ධාතුවෙන් හැදෙනවානේ භවති කියලා පදයක්. භවති කියන එකේ තේරුම වෙයි. මේක මුලට අභි කියන උපසර්ගය ආපුවම අභිභවති. එතකොට අර්ථය ඔන්න වෙන අර්ථයක් කියන්නේ. භවති කියන අර්ථය නෙවෙයි, අභිභවනය කරනවා. යමක් යමෙක්ව යටපත් කරනවා, අභිභවනය කරනවා. එතකොට ඒ එක එක උපසර්ගයෙන් යෙදෙන උපසර්ග යෙදෙන අර්ථ ටික ව්‍යාකරණ පොත්වල කියලා තියෙනවා. මේ අර්ථ පහක මේ උපසර්ගයේ යෙදෙනවා, හයක යෙදෙනවා, එහෙම එහෙම කියලා තියෙනවා. මේ අර්ථවල යෙදෙනවා මේ උපසර්ගය. එතකොට ඒ ක්‍රියාපදය අනුව අපි දැනගන්න ඕන මේක යෙදিলা තියෙන මේ අර්ථයයි. ඒවා විස්තර අපිට දැනට අවශ්‍ය නැහැ. මතක තියාගන්න දැන් උපසර්ග එහෙම යෙදෙන්න පුළුවන් ක්‍රියා ධාතුවකට මුලින්. ධාතුවකට මුලින් උපසර්ගයක් යෙදিলা ඊට පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය යෙදিলাත් ක්‍රියාපද හැදෙනවා. එතකොට ඒ වගේ තැනක මෙන්න මේ කාරිත ප්‍රත්‍ය යෙදෙද්දී ඒ වෘද්ධිය වෙන්නේ උපසර්ගය එහෙම නෙවෙයි. තේරුණාද? දැන් ආ කියන්නේ උපසර්ගයක්. ආ ගච්ඡති කියන තැන පදේ හැදෙන්නේ ආ උපසර්ග පූර්ව ගමු ධාතුව. ගමුහට ගච්ඡ ආදේශයක්, ගච්ඡ කියලා ආදේශයක් වෙනවා. ආ එකතු කිරීම ගච්ඡ. එකතු කිරීම ගච්ඡ කියන එක එතන ඇත්තරම ආදේශයක්. ක්‍රියා ධාතුවක් නෙමෙයි. ධාතුවකට වෙන ආදේශයක්. එතකොට ඒක වෘද්ධි වෙනවා නම් වෙන්න ඕන ඕක. ගච්ඡ කියන එක ඒක වෘද්ධි වෙන්නේ නැහැ. හේතුව පිටිපස්සෙන් බැඳි අකුරක් තියෙන නිසා. දැන් ගච්ඡ කියන තැන අල්චයන්න බැඳි අකුර, ඔච්ච කියලා කියන්නේ බැඳි අකුරක්. ඒ තැනක වෘද්ධි වෙන්නේ නැහැ. තේරුණා නේද? හරි. ධාතුවේ මුල් අකුර. ඔව් ඔව්. දැන් වම් පැත්තේ ඉඳන් බලාගෙන යද්දි මුලින්ම අහුවෙන එක. දැන් මේ පැත්තේ ඉඳන් අපි බලන් යන්නේ. ඔන්න අහුවෙන මුල්ම අකුර මේ ස්වරය. මුල්ම ස්වරය. මුල්ල ස්වරය කියලා මතක තියාගන්න. මේ පැත්තේ ඉඳන් අපි බලන් යන්නේ. වම් පැත්තේ ඉඳන් බලන් යද්දි මේ පයන්නේ තියෙන අයන්න තමයි මුල්ම ස්වරය. ඒක තමයි වෘද්ධි වෙන්නේ. නැත්තම් මෙතනක් තියෙනවනේ අයන්නක්. ඒක එහෙම නෙවෙයි. හරි. ඒ දෙවෙනි ස්වරය. වම් පැත්තේ ඉඳන් බලන් යද්දි දෙවෙනි එකනේ. එහෙනම් අපි පොඩ්ඩක් බලාගෙන යමු නේද? දැන් ඔය සයාපේති කියන තැන්වල නැත්නම් ඇත්තටම වෙන්න ඕන නැත්නම් සායාපේතිද කියලා හිතෙන්න පුළුවන්. එතන ඇත්තටම මේ වෙලා තියෙන්නේ ධාතුව උතන සය නෙවෙයි. සයන්නත් නෙවෙයි. ධාතුව සී. අපි මේ පද හැදෙන හැටි පස්සේ කතා කරමු. දැනට මේ විස්තර කියන්න ගියොත් මේක ටිකක් පැටලෙනවා වැඩිපුර. ඒ නිසා අපි දැනට මතක තියාගන්න මේ සයති කියලා තියෙන්නේ කාරිත නොවන ක්‍රියාපදේ. සයාපේති කියලා නිදනවට කියන්නේ නිදි කරවනවට කියන්නේ. සයති කිව්වොත් නිදනවා. සයාපේති කිව්වොත් එතන ආපේ කැලක් ආවා කියලා වගේ මතක තියාගන්න. ඇත්තටම මෙතන පොඩි වෙනස් කතාවක් තියෙන්නේ. ඔය ධාතුවක තියෙන ඊ කාරවලට ඌ කාරවලට අය අව කියලා ආය ආව කියලා ආදේශ ටිකක් වෙනවා. ධාතුවේ තියෙන ඊ කාර සහ ඌ කාරවලට. ඉතින් මෙතනත් එහෙම දැන් බූ කියන එක බූ ධාතුව භවති කියලා හැදුනෙත් එහෙම කතාවක් නිසා. බූ වල තියෙන ඌ යන්නට අව කියලා ආදේශයක් වෙනවා. ඌ කාරවලට අව ආදේශයකුත් ඊ කාරවලට අය ආදේශයකුත් වෙනවා. ඒ නිසා තමයි භූ කියන ධාතුවේ ඌ යන්න අව වුණා. එතකොට භව කියලා හැදෙනවානේ. ඊට පස්සේ තමයි තියන්නේ එකතු වෙන්නේ. භවති. ධාතුව භූ. ඉතින් ওই වගේ කතා ටිකක් තියෙනවා අපි ඒව පස්සේ දෙනගමු. දැනට මතක තියාගන්න. සයති කියන්නේ නිදනවා. එතකොට සයාපේති කියන්නේ නිදි කරවනවා. වෙන කෙනෙක්ව නිදි කරවනවා. එහෙම මතක තියාගන්න. හරි. ආන්නේ ඔකේ. දැන් සයති කියලා කියන්නේ ඔව්. අපි ඒක පස්සේ මට මතක් කරගන්න. වෙලාව තිබුණා තද කතා කරමු. හරි. මේක ඇත්තටම මේ දැන් කාරිත ගැන මෙතනින් හැ ලොකු විස්තරයක් කරන්නේ. මොකද දෙවෙනි පොතේදීත් කාරිත තියෙනවා. ඒ නිසා අපි වැඩි විස්තර එතනින් කතා කරමු. ඒ වුණොත් නැත්තම් මෙතන බර වෙරි වෙනවා. ඒ නිසා යන්තම් මෙතන මේ කාරිත වෙන කෙනෙක් ලව්වා කරවනවා නම් පදේ හැදෙන්නේ මෙන්න මේ විදියටයි කියලා දල වශයෙන් මතක තිබ්බම ඇති. එතන ඉහා වැඩි විස්තර අපි පස්සේ කතා කරමු. ඒක මට බලන්න බැරි වුණා. මම ඒක බලලා කියන්න. කියපු ඒවා තියෙද? සටහනක් දාගෙන නෑ එක එක. අපි ඊළඟ දවසේ උත්තරය දෙන්නම්. වැඩිපුර යෙදෙන තතියාව. ද්විතියාව යෙදෙන ධාතු ටිකක් තියෙනවා. ඒ ධාතුත් එක්ක තමයි ද්විතියාව විකල්පයෙන් යෙදෙන්නේ. ඒ වගේ තතියාව යොදෙන්න පුළුවන්. ඒ ක්‍රියාපද එක්කත් තතියාවක් යොදන්නත් පුළුවන්. ද්විතියාවක් විකල්පයෙන්. ඒ කියන්නේ අර වෙනුවට ද්විතියාවක් යොදන්න පුළුවන්. අනිත් ධාතුත් එක්ක අනිත් තැන්වලදී තතියාව තමයි යෙදෙන්නේ. එතකොට බහුලව යෙදෙන්නේ තතියාව. හැම ධාතුවක් එක්කම වගේ තතියාව තමයි මේ යමෙක් ලවාද කරවන්නේ කියනවා තතියාවෙන් තියනවා කියලා මතක තියාගන්න. විකල්ප විදියට තමයි ද්විතියාව යෙදෙන්නේ. ඒකත් හැම ධාතුවක් එක්කම නෙවෙයි ධාතු කීපයක් එක්ක. ඒ වගේ අපි විස්තර දෙවෙනි පොතේ කතා කරමු. දැන් දැනුත් කියන්න පුළුවන් දෙවෙනි පොතේ ඒ ටික ගැන වෙනම කියන්නේ නැහැ. දැන්ට නිකම් මතක තියාගන්න ඔය ගති බුද්ධි බුජ පට හර කර සි ආදී ධාතු කීපයක් ගැන කියනවා. ගති කියලා කියන්නේ යාම් අර්ථයේ. බුද්ධි. ඒ කියන්නේ ඉගෙනීම, අවබෝධ ඉගෙනීම නෙවෙයි, අවබෝධ කිරීම අර්ථය. පට කියලා කියන්නේ කියවීම අර්ථය. හර කියලා කියන්නේ ගෙන යාම අර්ථය. හරති කියලා කියන ඒ ක්‍රියාපද. කර කියලා කියන්නේ කිරීම අර්ථය. ඔන්න ඔය නිදනවා කියන අර්ථේ. අන්න ඒ වගේ ක්‍රියාපදත් එක්ක ဒုတိယවෙන් තියන්නත් පුළුවන් ඒ කරන කෙනාව. කවුරු ලවාද කරවන්නේ ඒ කෙනාව ဒုတိယවෙන් තියන්න පුළුවන්. එතකොට දල වශයෙන් නිකන් මතක තියාගන්න. මෙහෙම ဒုတိယවෙනුත් ඇතැම් තැනක යෙදෙන්න පුළුවන්. අපි ඕනනම් මේ ධාතු ටික විතර නිකන් ලියාගමුද? නෑ ඔය ඇති.
කාරිත නෝවාක්කේ කත්වපදේ
ဒုတိယයෙන් හම් කරතියනේ. කාරිත නෝවාක්කේ කියන්නේ පඩක් දෙනවා ලියාගත්තේ. ඉතින් ලියා කියද්දි තින් මේ වරදින්න පුළුවන් මම මොකද බලාගෙන නෙවෙයි නිකන් හිතලා ඉවිලිනේ
කියන්නේ.
කතු කාරක වාක්‍ය කියන්නේ ඒක නෙවෙයි ඒක ප්‍රධාන සාමාන්‍ය කියන්නේ
කාර්ත
නෝ කතු පදේ ෘතියන්නු කතාවක් කාරිත නෝ වාක්‍යේ සිටි කත්‍රූහෝ කත්‍රු පදය ඒ කියන එක අර්ථය ඒ කාරිත නොවු වාක්‍යයේ කත්‍රු වශයෙන් තිබූ පදය කියලා ලියාගන්න. කත්‍රු පදය නෙවෙයි කත්‍රු වශයෙන් තිබූ පදය. කියන්නේ කාරිත නොවු වාක්‍යයේ කත්‍රු විදිහට හිටපු කෙනා ඉන්නවනේ. එයාව ဒုတိယවෙන් හෝ තතියවෙන් කියන එකයි අර්ථය.
කාරිත නොවු වාක්‍යයේ කත්‍රු
පදය වශයෙන් තිබූ පදය. again කාරි ඒ දැන් ඊටතොඩ බෙල්ලුම් දන්නේ
නෑනේ උපාසකතුමා භික්ෂුන් දානෙන් දී කියොත් උපාසකෝ භික්ෂුස දානෙන් දී
ඔව්
එතකොට එතෙන්ද තව එකක් කියලා කියන්න ඕන නේ ආරා නෑ කාරු හරි ලබා
නෑ ඒ දැන් ඕක තමයි කාරිත නොව වාක්‍ය ඉත ඉස්සරහින් ලියා ගන්න කාරිත නොව වාක්‍ය කියලා ඊට යටින් ලියනවා කාරිත වාක්‍ය ඒකට ඒක හදන ක්‍රමය තමයි දැන් ඔය කිව්වේ. එතකොට ඒකට කවුරු හරි කෙනෙක් ඉන්න ඕන කරවන්න. උපාසකතුමා ඇමතිතුමා අමච්චෝ උපාසකේන බික්කුස්ස දානං දාපේති දෙවයි. ලියමුද වාක්‍ය? කවුද? ඒක වාක්‍ය ලියලා තියෙන එකනේ. අපි ලියමු. ඔය ටික මගමු අපි. නේද? ඒ වාක්‍ය ලියලා තියෙනවා. හරි මේ ටිකක් වචන ගැළපිලා නැහැ හරියට. දෙපැත්තකට අර්ථ එන එකක් ලියවිලා තියෙන එක. උඩින්ම ලියමු පුළුවන් තරම් නේද? හා එච්චරයිපා. උපාසකෝ බික්කුස් නෑ ඒ පැත්තෙන් ටිකක් ඉඩක් තියන්න ඕන අනික වාක්‍යෙට. උපාසකෝ බික්කුස්ස දානං දේති. දානං දේති. හරිනේ. එතකොට දැන් ඕක කාරිත වාක්‍යයක්ද? නෑ. ඇයි දේති කියලා කියන්නේ සාමාන්‍ය ක්‍රියාවක් නේ. කෙනෙක් කරන ක්‍රියාවක්. එතකොට උපාසකතුමා භික්ෂුවට දානයක් දෙයි. එහා පැත්තෙන් අපි උන් අඳියමු කාරිත නොව වාක්‍ය. කාරිත නොව. හරිනේ. ඊට පස්සේ දැන් අපි ඊළඟට වාක්‍යයක් ලියන්න යන්නේ. දැන් උපාසකතුමා හිතලා දෙද්දී තව කවුරු හරි වන්න උපාසකතුමාව මෙහෙවනවා. වෙන කෙනෙක්ගේ මෙහෙයවීම යටතේ උපාසකතුමා දානයක් දෙන අවස්ථාවක් වුණොත් ඒ වෙන කෙනෙක් තමයි උපාසකතුමා ලවා දානය දෙවන්නේ. අන්න ඒ වගේ තැනක අපි වාක්‍ය වෙනස් කරනවා. කොහොමද අපි වාක්‍ය ඉස්සරලා ලියලා කොහොමද හැදුනේ කියලා පස්සේ කතා කරමු. උපාස උතනම චූටි පොඩි එකක් යටින් ඇරලා ඒ හරියම වගේ අපි ඊට මුලින් ඊට පස්සේ ඉන්න ඕන අමච්චෝ කියලා. ඊට පස්සේ උපාසකෝ කියන එකට යටින් උපාසකේන කියලා. අමච්චෝ උපාසකේන අමච්චෝ උපාසකේන භික්කුස්ස දානං. එතකොට දේති කියන එක කොහොමද වෙනස් වුනේ? දෙවනවන්ට කොහොම මොකද්ද කියන්නේ? දාපේති. නෑ දීයාපේති වෙන්නේ නෑ. දාපේති. කාරිත කියලා දාන ලිවන හරි කාරිත. එතකොට යටේකේ අපි අර්ථය කියන්නේ කොහොමද? උඩේකේ අර්ථය උපාසකතුමා ලියන්න ඕනේ නැහැ. හරි. උපාසකතුමා භික්ෂුවකට දානයක් දෙයි. එහෙම නැත්නම් භික්ෂුවට දානයක් දෙයි. යටේකේදී ඇමතිතුමා උපාසකතුමා ලවා. උපාසකේන කියන එක උපාසකතුමා ලවා කියන අර්ථයෙන් නෝ. භික්ෂුවකට දානයක් දෙවයි. පැහැදිලිනේ. දෙයි නෙමෙයි. එතකොට අපි දෙවනවා. හරි නේද? පැහැදිලිනේ. ඔගේ වෙනම හරි ගැටලු තියෙ. දැන් අර මං කලින් වාක්‍ය කියලා තියෙන්නේ කාරිත නොව වාක්‍යයේ සිටි කතෘ. කාරිත වාක්‍යයේදී තතියාවෙන් හෝ ဒුතියාවෙන් සිටි. දැන් මෙතන උපාසකේන කියලා තියෙන එක ඔතන හැම එකේම උපාසකම් කියලා ဒුතියාවෙන් දාන්න බෑ. ඒ ဒුතියාවට එන්නේ අන්න අර කලින් කියපු ක්‍රියාපදත් එක්ක. ඒ ටික ඕනනම් අපි එතනම යටින් සටහනක් විදියට ලියාගන්න.
ඒක සාමාන්‍යයෙන්
අනම්
තතියාවෙන්
තිබ්බ. තතියාවෙන් දන්න ප්‍රශ්නයක්. කමන්නේ. තතියාවෙන් තිබ්බ. කොහොමද පිළියගන්නේ?
මේ
මාරවත් දැන් දෙතියරෙන් නඩු වෙන්නේ. කමන්නේ දැනට ඉතින් ඕක සටහනක් දාගත්තම ඉතින් එතන මතකේ තියෙනවානේ. කාරිත විෂයෙහිදී කාරිත විෂයෙහිදී අපි කියන්නේ ප්‍රයෝජ්‍ය කර්තෘ නේද දමිතා යස්ම මෙයාට එහෙම නේද ප්‍රයෝජක ප්‍රයෝජ්‍ය නේද? ඒතර ප්‍රයෝජ්‍ය කියලා කියන්නේ මේ මේකට ලක් වෙන කෙනා. මට මතක විදිහට වෙනසක් වුණොත් මම පස්සේ කියන්න. මෙයාට කියන්නේ ප්‍රයෝජක කර්තෘ. මෙයාට කියන්නේ ප්‍රයෝජ්‍ය කර්තෘ. ප්‍රයෝජක කියන්නේ යොද වෙන කෙනා. ප්‍රයෝජ්‍ය කියලා කියන්නේ යෙද වෙන. ඒ කියන්නේ ඒ ඒකට ලක් වෙන කෙනා. අන ලබන කෙනා. එතකොට උපාසකේන කියන්නේ උතන ඇත්තරම ප්‍රයෝජ්‍ය කර්තෘ. කාරිත විශේෂෙහිදී ප්‍රයෝජ්‍ය කර්තෘ ဒුතියාවෙන් යෙදෙන ක්‍රියාපද. ඉතින් ඒ කීපය ලියා ගන්න. එක අවස්ථාවක් තමයි ගති. ගමන් අර්ථ ඇති ධාතු. ගමන් අර්ථ ඇති ධාතු. උදාහරණයක් ගච්ඡති. අන්න ඒ වගේ ක්‍රියාපදත් එක්ක ဒුතියාවෙන් තියන්න පුළුවන්. කොහමද? ගච්ඡා පීති කියලා අපි තියෙනවනම් දාසෝ ගාමං ගච්ඡති. එතකොට 16 සාමි දාසං ගාමං ගච්ඡා පීති. දාසං කියලා ဒුතියාවෙන් තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 16 කියලා තියන්න පුළුවන්. ඒකයි අර්ථය. හරි. එතකොට ගමන් අර්ථ ඇති ධාතු එක. ඊන දෙවෙනි එක බුද්ධි. බුද්ධි ඒ කියන්නේ අවබෝධ කිරීම අර්ථ ඇති ධාතු. බුද්ධි බුද්ධික කියලා කියද්ද කියන්නේ
නිකම් බය
අල්ප ප්‍රාණ බය නිකම් නිකම් බයන්න කියන අනිකට මොකද්ද කියන්නේ වැඩ කරන බයන්න මේද
ඇක්ටිව් බය බුද්ධි
ඒ කියන්නේ අවබෝධ කිරීම අර්ථ ඇති ධාතු
අවබෝධ
අර්ථ ඇති ධාතු උදාහරණයක් බෝධේති කියන වගේ තැන්වල බෝධේති උදාහරණයක් අප බෝධේති ඊළඟට තව ඊළඟ අවස්ථාව තුන්වෙනි එක භුජ කියන්නේ වෙළඳීම් අර්ථ භුඤ්ජති කියලා කියන්නේ අන්නේ වෙළඳීම් අර්ථ ඇති ධාතු භුඤ්ජති උදාහරණයක් භුඤ්ජති ඊළඟට පට කියලා කියන්නේ කීම් කියවනවා කියන අර්ථය කියනවා කීම් අර්ථ කීම කියන්නේ තව කෙනෙකුට දෙයක් කියනවා නෙවෙයි පොතක් වගේ දෙයක් කියවනවා කියන අර්ථය පටති ඔව් කියවීම කියලා දාන්න පට ඊළඟ එක හර කියන්නේ ඔව් මහත්තන්ට ආයන්නේ පටති කියලා කියන්නේ පොත්තකංච පටති පොතද කියවයි එතකොට රෙදි පට කිව්වොත් රෙදි ඊළඟ බුජ පට ඊළඟට හර ගෙන යාම අර්ථය ඊළඟට කර කිරීම අර්ථ ඊට පස්සේ සී නිදා ගැනීම අර්ථ
දීර්ඝ
සී නිදා ගැනීම අර්ථ හරි එතකොට ඔන්න ඔය ධාතුත් එක්ක ඔය ක්‍රියාපදත් එක්ක
සීද සී
සී යන්න හරි නේද එතකොට ඒ තැනක ඕනනම් විකල්පයෙන් තියෙන්නේ මං ධාරකේන කියලා කියන්නත් පුළුවන් ධාරකම් කියන්නත් පුළුවන් ඔව් අනිත්‍ය වගේ බෑ ඔය අර්ථවල ඒ වගේ ဒုတိယාවෙන් ඉඳින් බෑ බෑ කියන්නේ ඉතින් බුද්ධ දේශනාවේ නෑ කොහකටත් තතියාවෙම දාපු ගම හරි මගිට සයති කියන එක ධාරකෝ සයති මාතා ධාරකං ඔව් සයාපීති මාතා ධාරකං සයාපීති මා ධාරකෝ සයති දරුවා නිදයි මාතා ධාරකං සයාපීති මව දරුවාව නිදි කරවයි ධාරකේන කියන්නත් පුළුවන් ධාරකං කියලත් පුළුවන් මොකද සී ධාතුවනේ ဒုတိယෙන් තියන්නත් පුළුවන්
කාදති කියන වචනේ දැම්මොත් මේ
තතියයි කාදති පදෙත් එක්ක තතියාවෙන් කියන්නත් පුළුවන්. මොකද අර වැළඳීම් අර්ථ ධාතුවක්. හැබැයි හැම තැනම එක යෙදෙනවද කියලා මම තව පොඩ්ඩක් එක බලලා කියන්නම්. පොත්තකම් ධාරකෝ පොත්තකම් පටති. ආචරියෝ ධාරකං එහෙම නැත්නම් ධාරකේන පොත්තකම් පටාපීති. ඔක්කොටම උදාහරණ ඕනේ. මොකද ඒක මේ පොතට අදාළ නැහැ. පාචෝදන්නේ පළවෙනි පොතට අදාළ නැහැ මේ කියපු කතාව. හැබැයි තියෝක දැනගෙන ඉන්න එක වැදගත් දැන් මේ මාකරගේ වාක්‍යයක් දැක්කම නේද? ඒක තේරුම් ගන්න. ගච්ඡා පේති වෙන්න ඕනේ. මං කියපු වාක්‍යයක්ද ඔක? ගච්ඡති නෙවෙයි. එහෙනම් ගච්ඡා පේති වෙන්න ඕනේ. ගච්ඡති කියන්න බෑ දාසෝ ගාමං ගච්ඡති සාමි දාසං ගාමං ගච්ඡාපේති කාරිත වෙන්න එපාය ක්‍රියාපදේ යවයි කියන එක තමයි. හරි අපි ඉක්මනට අභ්‍යාසය බලාගෙන යමු නේ.
ඒ
හතරේ තමයි වැඩිපුර ධාමිතිය. ඒක නම් මම බැලුවේ නෑ. මතක තියන්න ඉතින් හතරම යෙදෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. බොහෝ විට ඒ කෙටි ඒව තමයි යෙදිලා තියෙන්නේ. මුල් දෙක වැඩි කියලා තමයි මට අහුවෙලා තියෙන්නේ. අනිත් ඒවා තිතී යෙදෙන්න පුළුවන්. එහෙම ඉතින් අර හොයන්න කාලේ මදි. මෙහෙම මොකද ධාතුවක් ගානේ බලන්න වෙනවනේ හැමෝම.
දැන් අපි අර පොඩි බැලි බලන්න. මේකේ කිව්වට පස්සේ අපිට අපේ පහසක්
වෙන්නේ. ඕක වැඩි මේ අල්ලා ගන්න ලේසි අර වෘද්ධිය. වෘද්ධියෙන් අල්ලගත්තේ. පච්චති කියන එක පාචේති හරි පාචේති එහෙම තිබ්බොත් පයන්න දීර්ඝ වෙලා තියෙනවනේ. එතනින් අල්ලගත්තේ කි මේක කාරිතයි කියලා. ඒක තමයි දැන් ඕක අල්ලා ගන්න තියෙන ලේසි ක්‍රමය. හරි අපි එහෙනම් බලන් යමුනේ. දැන් අනිත් කතාව විශේෂයෙන් මතක තියාගන්න ඕන ක්‍රිය අපි වාක්‍යයක අර්ථ ගද්දී ප්‍රධාන වශයෙන්ම හොඳට බලන්න ඕන තැන තමයි ක්‍රියාපදී. අනිත් ඒවා බලලා එතන ඉඳන් පරිවර්තනය කරන්න පටන් ගන්න එපා සිංහල පැත්ත. දැන් මුල ඉඳන් ඒ විදිහටම ලියාගෙන යන්න ගියොත් පැටලෙනවා. ඒ නිසා හොඳට ලියන්න කලින් ක්‍රියාපදී දිහා බලන්න ඕන මේක මොන විදිහේ ක්‍රියාවක්ද? දැන් අපිට මේ අභ්‍යාස කරද්දී ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද මේ අභ්‍යාසයට අදාළ වාක්‍ය ටික විතරනේ දීලා තියෙන්නේ. දැන් බුද්ධ දේශනාවේදී ඕන කාර්යිත පාඩම වෙනම කියලා බුද්ධ දේශනාව කරන්නේ. තේරුණා නේද? දැන් මේකෙන් අපිට අල්ලගන්න ලේසි. ඒ පාඩමෙන් පස්සේ අභ්‍යාසෙ දෙද්දී ඒ පාඩමට අදාළ ඒවමයි දීලා තියෙන්නේ. දැන් බුද්ධ දේශනාවේ ඕන කාර්යිත ටික වෙනම දේශනා කරලා එහෙම නැහැ. කිතක ටික වෙනම එහෙම නැහැ. දැන් ඔය ඔක්කොම කලවමේ දේශනාවේ තියෙන්නේ. ඒ තැනක අපි ඉතින් මේ ටික ඔක්කොම හොඳට ඔළුවේ තියෙන්න ඕන බුද්ධ දේශනාව ගලපලා ගද්දි. ඒ නිසා තමයි අපි අර ටික කියවලා හුරු වෙන්න ඕන. එතකොට අපිට ඒක අල්ලගන්න බැරි නැහැ. දැන් හිතන තරම් අමාරු නැහැ ඕක අර කතාවටත් කියන්නේ. කියන තරම් යකා කලු නැහැ කියලා නේද? ඒ වගේ දැන් අපි පොතක් කියවන්න ගත්තාම අපි මේ මූලික න්‍යායන් ටික අපිට අහුවෙලා තියෙනවා. පොත කියවන එක මහලොකු අමාරු නැහැ. හැබැයි ඒ රටාව මුලින් පොඩ්ඩක් අහුවෙන්න ඕන. කවුරු හරි එක කියවලා කලින් කියලා හුරු කෙනෙක් එක පොඩ්ඩක් කියවලා හුරු වෙන්න ඕන මුලින් ටික කාලයක්. ඊට පස්සේ තමන්ට ඒ කියවීමේ රටාව අහු වෙනවා. ඊට පස්සේ මේ අර්ථ ගන්න පුළුවන්. හැබැයි මේ රටා ටිකක් තියෙනවා. ඒ රටාවල් ටික අල්ලගන්න ඕන. දැන් අර මං කිව්වේ යාව පදත් එක්ක අපහු තාව පද සම්බන්ධ කරලා අර්ථ කියන්න ඕන. අන්න ඒ වගේ තැන් තියෙනවා. අපි ඒ රටාව දන්නේ නැත්නම් අපි මේ කියවන් යද්දී මේ අර්ථය තේරෙන්නේ නැහැ. අපි ඒ පොත කියවද්දී අපි ඉස්සරහට පොතක් කියවන්න ගත්තාම ඒ ටික මං කියන්න මේ තැන් වල. තොට ඒ වගේ යත පද අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේ තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. පොතක් කියවන්න ගද්දි අපි එහෙමනම් මේ උදාහරණ ටිකත් ඉක්මනට කියවගෙන යමුද? අභ්‍යාසිතින් ටිකක් ඉක්මනින් අපි යමු වැඩි කාලයක් ගන්න නැතුව. හරි. එහෙමනම් ආයස්මම පටන් ගමු බලන්න. පළවෙනි එක 30.
සිටි වඩකින් ගේහායන් කාරා පිළි සිටුවරයා වඩුවා නවා ගෙවල් කරවයි.
ඔතන ඔන්න කර ධාතුව අපි මෙතන දැන් කතා කරගෙන ගියානේ. කර ධාතුව තියේදී ဒုတိယාවෙන් එන්න පුළුවන් කියලා අන්න මෙතන කාරා පිළි කියලා කියනවා. එතන වඩකින් කියලා ဒုတိယාවට අරන් තියෙනවා. ඕක වඩකිනා කියලා දාන්න පුළුවන්. පැහැදිලිනේ. ඊළඟ එක
මාතා ධාරකන් පොත්කරණින් මෙත්වා නහා පෙත්තති.
මෙතන හේතුව මේ මෙත්වා කියන පදේ. මෙත්වා කියන පූර්ව ක්‍රියාව නේති කියන්නේ ගෙන යනවා කියන අර්ථය. එතකොට හර කියන එකට ආසන්න අර්ථයක්. ඒ නිසා ද්විතියාවට ආවා කියලායි පේන්නේ. පමුණුවා. ඔව්. ගෙන ගොස්.
නව දෙරිය පොකරට
ධාරකන් කියලා තියෙන්නේ. ධාරිකං නෙවෙයි දරුවාව.
දරුවාව කොකුණට ගොස්
නාම ගොස් නෙවෙයි.
හා නාවන්.
ඔව් නාවන්. නා ඔව් නාවන්නීය. හරි. ඊළඟ එක
අම්මාකම් පිටරෝ විහාර ගන්ත්‍වා බික්කු භෝජා පෙන්සු.
භෝජා පෙන්සු.
භෝජා පෙන්සු.
හා
අපගේ පියවරු විහාරයට ගොස් භික්ෂූන්ව අනුභව කරවති.
වලන් අතීත කාලෙන් තියෙන්නේ මේ වැළඳ ඌහ ඕක ඒවා දැන් වැළඳ ඌහ කියලා එහෙම කියන්න එපා. එහෙම කිව්වොත් අර භික්ෂු වහන්සේලාව වැළඳුවා වගේ වෙනවා. තේරුණා නේද? මේ තැන්වල අර්ථ හරියට කියන්න ඕන. නැත්නම් හරි වැඩි මේ යක්ෂයෝ වින්න ඕන පියවරු. යක්ෂ පුතේ කියන වාක්‍යය. නේද? හරි. එතකොට ඕකේ භික්ඛු කියන පදේ තමයි මෙතන ဒုတိယවෙන් තියෙන්නේ. ဒုတိယ බහුවචනේ. මොකද භෝජේති අර අපි කලින් කතා කරපු මේ ධාතු අතරින් එකක්. භුඤ්ජති කියන එකනේ. ඒක ඒ භුජ කියන පදයේ තියෙන නිසා මෙතන ဒုတိယවට ආවා. හරි. ඊළඟ එක
කාමණිකයෝ දාසියෝ බත්තං පජාතින්ති.
ඒ වන්ත පොණ්ඩක් ඉන්න. මේක දාසියා වෙන්න ඕන පදේ ඊළඟට තියෙන එක දාසියා දාසියෝ කියන එක දාසියා වෙන්න ඕනේ. ඔව් ඒක තතියාවට ඉන්න ඕන දාසිය ලවා කියන අර්ථයෙන්.
ඒක වැරදුනා
හරි කියාගෙන යමු. එහෙම නැති වුණොත් මෙතන අර්ථය කියන්න බැහැ. දාසියෝ කිව්වොත් එහෙම නොත් ඒ දාසි ස්ත්‍රියෝ කියලා අර්ථයක් එන්නේ. එහෙම නොත් වාක්‍යයේ අර කවුරු ලවාද කියන පදයක් නැති වෙනවා. එතකොට තා වනිතායෝ ඒ වනිතාවෝ දාසියා දාසිය ලවා. බත්තං පචා පෙන්ති. බත පිසවත්
පාපකාරිනෝ කොහිත අත්තනෝ දාසේයි බබෝ මිගේ මාලා කෙන්ති පාපකාරි පුරුෂයෝ අත්තනෝ
තමාගේ
දාසයන් ලවා බොහෝ නුවන් මරා
මරවති. ඔව් මෙතන නම් කියලා තියෙනවා අන ලබන්න කර්ම විපත්තීන් හෝ තතියාවෙන් සිටිය යුතුය කියන එක යටින් කියලා තියෙනවා. හැබැයි මෙතන මේ මෙරීම් අර්ථ ධාතුව. ඒ වගේ එක ဒုတိယවෙන් එනවද කියන එක පොඩ්ඩක් බලන්න ඕන. මම එහෙම බලන්නම් මේ මොකද ව්‍යාකරණ පොත්වල කියන්නේ අර ධාතු ටික ගැන.
මේ
පචා පච කියන ධාතු වලට අරමුණු තේකවලක් වැරදි. පචා පෙන්ති කියනවා නම් ඉතින් කවුරු ලවාද කියන පදයක් මෙතන නැති නිසා අර්ථය ටිකක් අපහැදිලි.
පචාන්ති කියන්න පුළුවන්.
පචාන්ති කියන්න පුළුවන් එහෙනම්. නැත්නම් මේක
ධාතියෝ කියන එක ဒုတိယවෙන් කියලා අපිට සලකන්න බැරිද?
ධාතිය. ධාතියෝ ဒုတိယවෙත් පදේ තියෙනවා. හරි ඔව්. ဒုတိယ බහුවචන කියලා නේද? හරි හරි. ඒ කතාව හරි. ဒုတိယ බහුවචන කියලා ගන්න පුළුවන් ඒක. ධාතියෝ කිව්වත් හරි. ආ ඒක හරි. ඔව් මං හිතන ඒක වචනින් කියලා හිතලා ගත්තේ. එතකොට දාසියෝ කියලා ဒုတိယ බහුවචන වෙන්න පුළුවන්. මොකද නමතතන අර ගැටලුව අර පච ධාතුව. ඒ නැති නිසා පච ධාතුව ගැන මෙතන කියන්නේ නැහැ ဒုတိယවට එනවා කියලා. ඕකේ ඒ නිසා අපි වඩා හොඳයි දාසියා කියලාම ගමු. දාසියා කියලා තතියා ඒක වචන කියන්නේ. හරි ඊළඟට හරි
කුරුසේහි ගාරකේ ගණාතෙන් දුරපති කුරුසයන් ලවා දරුවා
ගන්වත්. ඔය ගන්නවා කියන අර්ථය පාලියේදී අල්ල ගන්නවටත් තියෙනවා. ඒ කියන්නේ ඔන්න දුවන මුවෙක්ව අල්ල ගන්නවා. ඒකටත් කියනවා ගන්හාති. එහෙම නැත්නම් ගහක අත්තක් වගේ අල්ල ගන්නවා. ඒකටත් ගන්හාති. ඒ වගේ යෙදෙනවා. එතකොට කෙනෙක්ව අල්ල ගන්නවා. මෙතනදී නම් උස්සලා ගන්නවා. ඒ වගේ අර්ථයක් තියෙනවා. ළමෙක්ව වඩා ගන්නවා. ඒ වගේ අර්ථයක්. එතන තතියාවෙන් තියෙන පුරිසේහි කියන තතියා බහුවචනේ. හරි.
ගරු බබු බහුත් සිත්තේ ධම්මං උගන් උගන් හාපේති.
ගුරුවරයා බොහෝ ශිෂ්‍යයන්ට ධර්මය උගන්වයි.
එතකොට ද්විතියා බහුවචනෙන් එතනක් තියෙන්නේ. ද්විතියා බහුවචනෙන් බහූ සිස්සේ කියලා තියෙන්නේ. හරි.
අධිපති 16 උද්‍යානයේ බහූ මුගේ ඉඳා පෙති. අධිපතියා 16න් ලවා උගෙනේ බොහෝ ගස් කපයි.
නෑ කපයි නෙවෙයි.
කපන
කපවයි. කපවයි. හරි. 16න් ලවා එතන තතියාවෙන් තියෙන්නේ 16හි ඊළඟ එක නෑ නෑ බොහෝ නෙවෙයි ගෙන් වන් නිමි ගෙන් වන් නිමි ගෙන්නමිනි ආහාරාපේති කියලා ආහාරති කියන්නේ ගේනවා වෙන කෙනෙක් ලව්ව කරලා ගෙන්වනවා ගෙන්වනවනේ ඒක අනාගත කාල ගෙන් වන් නිමි හරි ඊළඟ එක
තුන්නේ වාතරේ කපයෝ ගාමං හරාපේති හවෝදරයන් ලවා වඳුරෝ
වඳුරන්
ඔව්
ද්විතීය බහුවචන
ගමන්ත
හරති කියන්නේ ගෙන යනවා ගෙන යවව
ගෙන
යවව ගම්ත ගෙන යන්න කියලා කියන්නේ ඔව් ඒ අය ලව්ව ගමට යවන්න හරි
මයන් තේහි දසහි ගස්සකේ ජත්තාහි කිත්තානි වසා බෙස්සාම අපේ ගොවීන් දහතුන් දෙනා
දහ දෙනා
ආ දහ දෙනා ලවා ජත්තාහි කිත්තානි කෙත් හතරක් උන් කසා බෙස්සාම අපුරුව වපුරු
සීසාවන් සීසාවන් වන් නිමු හරි බව සීසායි සීසාවයි සීසාවගම
මේක අනාගත
කරගන්න සීසා වන්නේමු කිව්වා අතට
අතු සීසාවා
සීසා ගන්නෙමු
කිව්වනම් සීසා වන්නේමු කිව්වා හරි නේද
හරි
ඊළඟ එක
මාතා පුත්තම් පීඨේ නිසීදා පෙත්වා බත්තම් පාචේතුම් තන්බුලේ ආහාරා පේසි මම පුතුව පුතුවේ හිඳුවා බත් පුරුණ පිස්සවන්නට සහල් ගෙන්වේ
ගිනාවේ නෙවෙයි ඔව් ගෙන් ඌ වාය ඉගෙන වෙන කෙනෙක් ලව්ව තමයි ඒක කරවලා තින්දෙන් උයන්නත් නෙවෙයි අම්මා උයන්නත් නෙවෙයි ඉගෙනලා තියෙන වෙන කෙනෙක් ලව්ව උයවන්න ඉතින් කවුරු ලවද දන්නේ නැහැ දාසියක් හරි කවුරු හරි ඇති නේද හරි මේ කවුරු හරි ලව කරවන්න ගෙන්නු වාය ශ්‍රී ලංකයි නේද අම්මා මාතා කියලා නේ
තියෙන්නේ
ඔව් අතීත කාලයි මේක ක්‍රියාපදේ අතීතයි ආහාරා පේසි මාතානි ක්‍රියාපදේ මේ කර්තෘපදේ
එතකොට මේ ඇයි එනම්
තීනේ නෝ
කොහොමද තී වෙන්නේ අතීත කාලෙ දැන් අර මං කිව්වේ සියන්න කියලා හරි අල්සා යන්නක් මැදට එනවා කියලා කිව්වා අතීත ප්‍රථම පුරුෂ ඒක වචන
හා
හත්ෙනික බහූ සිස්සේ කියන එකද උගන්හාපේති කියන එකද ඔව් බහූ සිස්සේ කියන එක තමයි ඔතන ද්විතීය පදේ බොහෝ සිසුන් ලවා ඒ අයට ඉගෙන ගන්න සලස්වනවා කියන එකයි අර්ථය ඒ ශිෂ්‍යෝ දැන් සිස්සා උගන්හාති උගන්හන්ති ශිෂ්‍යෝ ඉගෙන ගනිත් කියන එක තමයි කාරිත නොවන වාක්‍ය. සිස්සා ධම්මං උගන්හಂತಿ. ශිෂ්‍යයෝ ධර්මය උගනිත්. එතකොට ගුරුවරයා ශිෂ්‍යෝ ලවා ධර්මය ඉගෙන ගන්න සලස්වනවා. ඒ කියන්නේ ඒ අය ලව්ව ඉගෙන ගන්න සලස්වනවා. ශිෂ්‍යයන්ට කියලාද කිව්වේ? ආ සිසුන් ලව කවුද? මට එහෙනම් එතන අවධානය අඩු වුණා. හරි. ලවා කියන එක ඉතින් කියවෙන්න ඕනනේ. නැත්නම් වෙන එකට යෙදෙන පදයක් තියෙනවද? මම නම් දන්නේ නැහැ. ඒ අර්ථය ඉන්නේ නැත්තම්. හරි. අපි අනිත් පැත්ත කියාගෙන යමු කීපයක් නේ. ඔක්කොම අවශ්‍යත් නැහැ. සිංහල පැත්ත. ඊළඟේ කායස්ම පටන් ගමු ඊළඟ කවන්න. ඒකේ ගැටලු තැන් තියෙද? අපි මුල එකක් දෙකක් කියලා ඊට පස්සේ
සංකාරයා ඔහුගේ සුබුලන් ලවා පක්ෂීන් මරවයි. පාපකාරී තස්ස බාතරේහි සකුණේ
මාරා පීති.
දැන් බාතරෝ කියන්නේ දැන් මේකනේ බාතරේ ලවා
ද්විතියවටද? ඔව්. මර ධාතුව මරනවා කියන තේ ධාතු එක්ක ද්විතියාවේ දෙනවා කියලා කියලා නැහැ. ඉතින් ඒක ආය අපි අහන්න ඕන නැහැ. තතියාවෙන් මේ විදිහට කියාගෙන යන එක වඩා හොඳයි. කැමතිනම් අර විදිහට මේ පදයක් කියදුනොත් ද්විතියාවෙන් දැම්මත් කමන්නේ. හරි. ඊළඟ එක සන්නත අප උත්සාහයක් අපි ගමු බලන්න. කට්ටියට අමාරු වෙයි මේ පැත්ත. ධනවන්තා තේසං ඔවුන්ගේ පුත්තේ. දෙවත් කියද්දි දැන් දේති දෙන්ති කියලානේ. දැන් මෙතන දෙත් කියලා කිව්වොත් ඉන්න ඕන දෙන්ති. එහෙම නැත්නම් දදන්ති. මේ වෙන කෙනෙක් ලව්වා කරවද්දි දාපේති දාපෙන්ති. එතකොට බහුවචන නිසා දාපෙන්ති වෙන්න. හරි නේද? දාපෙන්ති.
රජකෙණේ වටවන් ලවා විශාල වූ ඉවල් පසක්සාරයි. භූපති වඩකේහි මහන්තං පංචහි
වඩකීහි
වඩකීහි වඩකීහි මහන්තං පංචහි.
මතන විශාල වූ ගෙවල් පහක් කියන පදේ කර්මපදේ. ඒක අනිවාර්යෙන් ද්විතිය වෙන්න
ඕන.
ගෙවල් පහක් නේ. ඒ දැන් ඔය හැම තැනකම කර්මපදේ ද්විතිය. කවුරුන් ලවාද කරවන්නේ ඒ පදේ තමා එක්ක ද්විතිය හෝ තතිය වෙන්නේ. දැන් කර්මපදේ හැම තැනකම ද්විතියමයි. ඒක වෙනස් වෙන්නේ
නැහැ.
పంచ గేహాని మహంతాని పంచ గేహాని
మహంతాని మహంతాని పంచ గేహాని కారాపే
ఓ కారాపేతి సాదువై අපි දැන් ඉතිරි ටිකේ ගැටලු තියෙන කීපයක් විතරක් කතා කරන් යමු නේද? ඔක්කොම අවශ්‍ය නේද? හැමෝම කිව්වනේ වාක්‍යයක් නේද? තව ගැටලු තියෙන තැන් තියෙන ඉක්මනට අහන්න බලන්න. ඔක්කොම ගැටලු ගිනසිරිය. ඈ
දැන් ජවන් නෙමු කියද්දි
ඔව්
පේසා මුස් නේ
කෝකද කෝ
අප 10 අපි අපගේ 16 බඩු ගෙන්න.
ආ යවනවා.
පේසා.
ඔව් පේසේති කියන්නේ අත්‍තරම යවයි කියන අර්ථය. පේසේති කියන්නේම යවයි කියන අර්ථය. ඒකේ ආය හදන්න දෙයක් නැහැ කාරිත කියලා.
නැහැ
යවන්නේ. ආ ඔව්. එතකොට ඔව්. පේසිස්සාම කියලත් පදයක් හැදෙනවා. මොකද ඕකේ ඇත්තටම පේ සිස්සාම කියනත් පදයක් තියෙනවා. දෙපැත්තම මම පොඩ්ඩක් බලන්නම් ඒක. ওই ප්‍රශ්නේ අපිටත් ආවා දැන්. දේසෙස්සාමි. දේසෙස්සාමීති සික්ඛාකරණීයා කියලා දැන් සේ කියවල තියෙනවානේ. මට හරියටම කොහොමද තිබ්බේ මතක නැහැ. චට්ට සංගානාවේ බුද්ධ ජයන්තියේ යෝක දෙවිදියට තියෙනවා. එක තියෙන්නේ දේසිස්සාමි, එක තියෙන්නේ දේසෙස්සාමි. අන්න ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. ඒ දැන් ඉතින් මේකෙත් මම පොඩ්ඩක් බලන්නම් ඒක.
අනුභව කරගමි කියන්නේ බෝජාමි.
බෝජාපීති කියන කියන ඔ බෝජේති. එහෙම නැත්නම්
බෝජාමි කියන අනුභව කරගමි.
ඒ වගේ පදයක් ඉතින් බෝජාමි කියලා පදයක් මම අහලා නැන්නේ. ඒ තැනක අර ටිකක් ගන්න පුළුවන්. එහෙමනම් ඒත් ඒ තැනක හදේ අර ක්‍රමේ ඒ ක්‍රමයට හැදෙන්නේ එහෙමයි බෝජාමි කියලා තමයි. ඒ එහෙම එකක් මම අහලා නැහැ. පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ තැනක වඩා හොඳයි බෝජයාමි. බෝජයාමි කියලා පදයක් හදෙනවනේ. මෙතනි ආ මේකවනේ අපි මේ ණය කියන තැනින් හැදෙනවානේ. බෝජය කියලා හැදෙනවානේ කොටස. එතකොට බෝජයාමි කියන කොට අහන්න. පද හදන්න පුළුවන් මේ විදිහට. නම් සමහර වෙලාවෙදී අර දේශනාවේ නැත්තම් අපි ඒවා යොදන්න හොඳ නැහැ. හරි. අපහු තව ගැටලු තැන් තියෙද?
මේ ආයතනවල මොකක්ද?
ඒ ස්ත්‍රී
පිස ඕව කියන එක කොහොමද අතීත කන්නේ කියන්නේ?
උඩට පාචනේ. ඊට පස්සේ අතීත කාලේ අර දැන් පාච කියලා අපි හදාගත්තානේ පාචේ. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා අතීත ආඛ්‍යාත ප්‍රත්‍ය. දැන් ඒක වචන නම් ඊ, බහුවචන නම් උ. පාචේ දැන් මෙතන ඒ යන්නක් නිසා මෙතන හල් සයන්නකුත් එනවා.
පාචේසුන් පාචේසු එහෙමයි.
පාචේසි පාචේසුන් ඒ විදිහට. හරිනේ. දැන් මේක හදාගන්න එක තමයි අපිට ගැටලුව. ඊට පස්සේ හැමතැනම මතක තියාගන්න තියෙන ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරගන්න.
ඒක වර්ණගෙද කොහොමද කියනවා? පාචේසි
පාචේසි පාචේසුන් පාචේසෝ කියලා තමයි එතකොට එන්න ඕනේ. පාචේසෝ පාචේසෝ ඊළඟ එක නම් පාචේසිට කියලා හැදෙනවද නම් මට
පාචේ
නෑ. ඒක අතර පාචෙත්ත කියලා හැදෙන්න ඕනේ. එතන පිටිපස්සේ ස්වරයක් නැති නිසා පාචෙත්ත පාචේසින් පාචේ සිම්හා පාචේ
සිම්හා.
ඔව් නෑ, ඒක නම් පාචිම්හා කියලා තමයි ඉන්න පුළුවන්. පාචිම්හා පාචේ ඔය ගොඩ පාචිම්හා කියන පුළුවන්. ඔය තැනක මේ හැම පදෙම බුද්ධ දේශනාවේ තියෙනවද කියලා අපි බලන්න ඕන. ඉතින් ඔය හැම එකම ඔය ගොඩා කියලා බුද්ධ දේශනාවේ නැහැ අපි හැදුවට. මම පොඩ්ඩක් බලන්නම් ඒක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් පද හතරෙන්ම හැදෙන්නෙත් නැහැ. දැන් අපි කතා කරානේ කොටස් හතරකින් හැදෙනවා කියලා. හැම ධාතුවකම මේ හතරෙන්ම හැදෙන්නෙත් නැහැ. අතීතේව සමහර විට කීපයකින් විතරයි හැදෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඉතින් අර විදිහ අපිට හදාගෙන යන්න පුළුවන්. ඒ කාර්යයක් තියෙනවා නම් ඒ තැනක පිටිපස්සෙන් ස්වරයක් තියෙනවා නම් මැදට හල්සා යන්නක් එනවා. එහෙම නැත්තම් සාමාන්‍ය ක්‍රමයට හදාගෙන යනවා. දොට අර විදියට ඉන්නේ පාචේසි පාචේසුන්. එහෙම නැත්නම් පාචේ ඔ එතන ඊකාරයක් ඉන්සු කොටස ඇවිල්ලත් හැදෙන්න පුළුවන්. ඉතින් අපාචේසි එහෙමත් පද හැදෙන්න පුළුවන්. අපාචේසි පාචේසි අපාචේසි පාචේසි අපාචේසුන් පාචේසුන් අපාචේසින්සු පාචේසින්සු අපාචේසෝ පාචේසු. ඊළඟ එකේදී උත්ත කොටස එකතු වෙද්දී කියන්නේ උතන්ද ඉකාරයකුත් මැදට එනවා. එතකොට අපාචේ සිත්ත පාචේ සිත්ත. එතකොට අපාචේ සිං පාචේ සිං අපාචේ සිංහා පාචේ සිංහා. මම බලන්නම් ඉතින් ඒවා ඔය ඔක්කොම නම් හැම එකක්ම නම් යෙදෙන්නේ නැහැ. හතරක් හැදෙනවා. අපි බලමු ඉතින් පස්සේ තමන්ට ඉතින් හිමීට ඔය විවේක තියෙන ලාවක් වුණොත් චට්ට සංගායනාවේ ඒ වචනයක් ගහලා සර්ච් කරලා බලන්න මේ මේවා තියෙනවද කියලා නේද. ඉතින් මට ඉතින් වෙලාව මදි ඉතින් ඔක්කොම බලන්න. ඉතින් බලන එක හොඳයි මේ මේවා තියෙනවද කියලා. ඉතින් යෙදෙනවා බොහෝ විට අඩුයි ඉතින් අතීත කාලේ දැන් මේ යෙදිලා තියෙනවා මේවා හැම ධාතුවේම හැම පදයක්ම යෙදෙන්නේ. ඒ නිසායි රටාව විතරක් අපි මතක තියාගමු මේ විදියට මේ පද හැදෙනවා කියලා. හරි නේද? කුඩියට එකක් ඕනේ ඕක බලා ගන්න. මේ ටීකටනේ පොදු එකක් තියලා තියෙනවා. ඉතින් ඒ වචනේ බලා ගන්න. හරි. ඉක්මනට අපි බලාගෙන යමු ඉතිරි ටික නේද? තව ගැටලු තියෙන ඉක්මනට හම් බලමු. ඒ අතීත පද හදද්දී මතක තියාගන්න තියෙන්නේ අර අතීත ආඛ්‍යාත ප්‍රතිමිතෙන් එකතු කරගන්න එක විතරයි වෙනසකට තියෙන්නේ. අර මේ හතර ඉස්සෙල්ලා හදාගන්න ඕනේ. වෙන ගැටලු නැතුව තියෙනවා නේ.
අපේ ගොනුන් විසින් දෙනෙක් තේ ගෝණි 20කින් කියන්නේ.
එහෙම කියන්නේ. අපි සාමාන්‍යයෙන් 20ති ශබ්දය අපි කලින් කතා කරලා මේක ද්විතියාවෙන් තියෙන නිසා
භූමි
සීසාවනවනේ. ඒ නිසා අපි තතියාවෙන් තියෙන එක හොඳයි ඈ. ඒ නිසා වීසතියා ගෝණේහි. වීසති ශබ්දය ස්ත්‍රීලිංග නියත ස්ත්‍රීලිංගයි. ඒක වචන. වීසති ශබ්දය පුල්ලිංගේ වර්ණයෙන් නැහැ කියලා අපි කතා කරන්නේ. එතකොට ඒවා ඒ සංඛ්‍යා ශබ්දවල කතාවෙදි කියනවා මේ වීසති ශබ්ද වගේ වුණා. එම් පුරුෂේකුට විශේෂණ වගියත් ස්ත්‍රීලිංගේ එක වචනෙමයි තියෙන්නේ. කොහොමද? අපි කියනවා පුරුෂයෝ 20 දෙනෙක් කියලා. වීසති පුරිසා. පුරිසානි කොහොමද? බහුවචනනේ. එතකොට ද්විතියාවට ආවොත් වීසති පුරිසේ. එතකොට තතියාවට එද්දී වීසති ශබ්දය තතියා එක වචනයි. පුරුෂ ශබ්දය තතියා බහුවචනයි. වීසතියා පුරිසේහි කරණෙත් එහෙමයි. චතුත්තියෙද්දිත් වීසති ශබ්දේ වීසතියා කියලාමයි වර්ණ ගෙන්නේ. පුරිසානං වීසතියා පුරිසානං පුරුෂයෝ 20 දෙනෙකුට වීසතියා පුරිසේවි. එතකොට පංචමියත් චට්ටියත් වීසතියා පුරිසානං. පුරුෂයන් 20 දෙනෙක් කෙරෙහි වීසතියං පුරිසේසු. එමන්තම් වීසතියා පුරිසේසු. පුරුෂෝ 20 දෙනෙක් කෙරෙහි. අන්න ඒ විදිහට අර්ථ ගන්න ඕන. අන්න ඒ සංඛ්‍යා ශබ්දවල ඔන්න ඔය වගේ පොඩි වෙනස්කමක් තියෙනවා. ඉතින් ඒවා අපි මතක තියාගන්න
ඕන.
නියත ඒකවචනයි. ශ්‍රීලිංග ඒකවචනයි. තව ඒවා ගැන එතන කියවෙනවා. අපි ඒවා එතන හිමීට බලාගත්තම පැහැදිලි වෙනවා. නේ පළවෙනි පොතේම පහු නයි සංඛ්‍යා ශබ්ද. නවති ශබ්දේ දක්වා. වීසති ශබ්දයේ පටන් නවති. දැන් වීසති කිව්වට දැන් 19 ටත් කියන්නේ ඒකූණ වීසතිනේ. ඒකත් එතකොට වීසති එක වගේම තමයි වර්ණය වෙන්නේ. ඒකූණ වීසති. එතකොට ඒ 19 ඉඳන් 98 වෙනකන් 99 ට කියන්නේ ඒකෝණ සත කියලා නේද? එතකොට ඒක නපුංසක ලිංගයි. නියත නපුංසක ලිංග. එතකොට ඔය අතර අනිත් ශබ්ද ටික ස්ත්‍රී ලිංගයි. ඒව ටික ස්ත්‍රී ලිංග ඒක වචනේ තමයි වර්ණ ගන්නේ. බහුවචන ශබ්ද උනන්ද 20 කියලා දින නැත්නම් බහුවචනයනේ. ඒ උනට වර්ණ ගන්නේ ඒක වචනේ. හරි වැඩ ඉතින් නේද? ඉතින් හරි වැඩ උනාට කරන්න දෙයක් නැහැ. ඉතින් ව්‍යාකරණ කියලා තියෙන්නේ. ව්‍යාකරණ නෙමෙයි ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ විදියයි. ඉතින් ඇත්තටම අපි ව්‍යාකරණ ඉගෙන ගන්නෙම අපිට මේ බුද්ධ දේශනාවේ අර්ථය හරියට දැනගන්න නිසා. ඒකට නැත්තම් ওই තැන් අපි පටල ගන්නවා අර්ථ කියන්නේ කියපා. නේද? හරි. එහෙමනම් ඇතිද ඒ පැත්තේ ගැටලු? නැතු ඇති අය නේ. කොළොස්සෙනි. දෙනුන්ට කියන එක ඕක දෙනුන් ලවා කියලා ගන්න. දෙනුන් ලවා කියන අර්ථය. නෑ වැරදි නෑ. දෙනුන්ට කියන්නේ ඉතින් දෙනුන්ට නිතින් කවන්නේ. ඒ අය ලවාන්නේ ඉතින් කන්න සලස්වන්නේ. ඒ නිසා දෙනුන්ට කියපුවාම ඔතනත් අර්ථ ගන්න ඕනේ. එතකොට කවනවා ඕක ද්විතියාවෙන් ගන්න. දෙනුන්ට කියන එක දෙනුන් ලවා කියන එක. දෙනුන් ලවා කියන අර්ථය. ඒ
කියන්නේ දෙනුන්ට කියලා
තමයි. ඔව්.
ගෞරවද තනකන්. ඈ?
දෙනු කන්න.
දෙනුන් කොහමද කාදටි කියන්නේ?
කාදටි නෙවෙයි අපි භෝජාපේති කියන කාදාපේති කියලා ගන්න. කාදාපේති කිය. කාදාපේති.
කාපේති
වෙන්ති නේ වෙන්ති
කාපේති.
කාදාපේති ඔව් කාදාපේති මුල් පදේ එක වර්ණගල බහුවචනට ගන්න ඕනේ කාදාපේති එතකොට කොහමද දෙන්නු තන තනකොල කති කියලා කිව්වොත් දේනුයෝ තිනානි කාදන්ති එතකොට දෙනුන් ලවා කවුද කරන්නේ ඕහුනේ තේ කෙත්තං ගන්ත්වා දේනුයෝ කියනවාට වඩා අපි ඒක දේනුයෝ කියලා ද්විතියෙන් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දේනුහි තිනානි කාදා පෙන්ති. තිනානි කාදා පෙන්ති.
කායික නෝ විදිහට මේ කියන්න
බෑ. එහෙමනම් කති කියලා නෙන්න ඕනේ. එහෙම වුණත් හරි වැඩේ වෙන්නේ තනකොල කන්නේ දෙන්නු නෙවෙයි. ඔව්හු. කාරිත නොවුනොත් කාරිත වෙන්න ඕන මේක. කවත් කියලානේ තියෙන්නේ. නැත්තම් ගොපල්ලෝ තනකොල කන්නේ. ගොපල්ලෝ හරි අර
ගොපල්ලෝ ලවා.
ඒක නිසා ඒ තැනක ඒ ක්‍රියාපද එකයි මං කිව්වේ අපි වාක්‍ය දිහා බලද්දී බලන්න ඕන ක්‍රියාපදෙන් මුලින්ම. ක්‍රියාපදේ මේක කාරිත ක්‍රියාපදයක්. මේක කාරිත ක්‍රියාපදයක්. එතනින් තමයි වාක්‍ය හදන්න පටන් ගන්න
ඕනේ. ඒ ක්‍රියාවට යටත් වෙන කෙනා අනිවාර්යෙන් ဒုတိය මේ
ဒုတိය අනිවාර්යෙන්ම දැන් ක්‍රියාවට යටත් වෙන පදේ අනිවාර්යෙන් ဒုတိය කර්මපදේ. ඒ ක්‍රියාව කවුරුන් ලවාද කරවන්නේ? ඒක ဒုတိය හෝ තතිය. එතකොට ක්‍රියාව කරවන කෙනා ප්‍රධානියා ප්‍රථම
කවත්
කියන්නේ මේ කාරිත කවත් කියන්නේ ඉතින් අර අල්ලගෙන කවනවා කියන එකම නෙවෙයි කෙනෙක්ට කියලා කන්න කියලා කියනවා නම් දැන් මම කියනවා දමිතාස්ම දානි වලඳන්නකෝ අනේ ඇස්ම වලඳනවා ඒකත් කැවීමක් කියන්නේ අපින් අරන් කැවීමම නෙවෙයි ඒක විතරක් නෙවෙයි කවත් ඔන්න ඒක ඉගෙන ගත්තේ අද ඒක නිසා දැන් අපි මේ වචනවල අර්ථ ද සිංහලයේදී භාවිත කරන විදිය වෙනස්කම් ඒකයි. දැන් අපි ඕක දන්නේ නැතිකම නිසා. වන්දවනවා කියන්නේ. වන්දවනවා කියන්නේ අපි අතින් අල්ලලාම වන්දවන්න ඕන නැහැ. අපි කෙනෙකුට කිව්වොත් එහෙම වඳින්න කියලා එයා වැන්දොත්. ඒක වැන්ද වීමක්. හරි තව ගැටලු තියෙද මේකේ දැන් නම් ඇති වෙයි ඊළඟ අපි කොටස එහෙනම් ඊළඟට ඉස්සරහට යමු නේ හරි පංචමී අර්ථයේ තෝ ප්‍රත්‍ය අපි ඒ ටික කවුද කියවන්නේ
පංචමී අර්ථයේ තෝ ප්‍රත්‍යය කෙරෙන් යන අර්ථය ප්‍රකාශ කිරීම සඳහා බොහෝ ශබ්දයන් කෙරෙන් තෝ ප්‍රත්‍යය යෙදුණු ලැබේ. පංචමී පංචමියගේ ඒකවචන බහුවචන දෙකෙහිම දෙක්හිම දෙයදේ
ඒ කියලා කිව්වේ මේ තෝ ප්‍රත්‍යය හරි
ඒ ප්‍රත්‍යයෙන් පද නිපාත සංඛ්‍යාවට වැටේ
හරි එතකොට මතක තියාගන්න තියෙන්නේ මේක ඇත්තටම තද්දිත ප්‍රත්‍යක් තෝ කියලා කියන්නේ තද්දිත ප්‍රත්‍යක් අපි තද්දිත කියන්නේ මොනවද කියලා කලින් කතා කළා නාම පදයකට පිටිපස්සෙන් විශේෂ අර්ථයක් තියෙන ප්‍රත්‍යක් එකතු වෙනවා නම් අන්න ඒ එකතු වෙලා අලුතෙන් හැදෙන පදයට අපි කියනවා තද්දිත පදයක් කියලා. තද්දිත නාමයක්. ඒ තද්දිත නාම ඇතැම් මේවා සාමාන්‍ය නාම වගේම වර්ණගිනවා. තව සමහර කොටසක් තියෙනවා ඒවා නිපාත වගේ වැඩ කරන්නේ. වර්ණගිනේ නෑ. ඒ විදිහේ එකක් එක තද්දිත ප්‍රත්‍යය තමයි මේ. මේකෙන් හැදෙන පද හැම එකක්ම නිපාතයි. ඒවා ආයේ වර්ණගින්නේ නෑ. උදාහරණයක් දැන් පුරිස කියන ශබ්දය එහෙම නැත්නම් බික්කු කියලා ශබ්දයක් ගත්තොත් ඒ ශබ්දයට පිටිපස්සේ අපිට තෝ කියන මේ තද්දිත ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන්. ඒකෙන් ලැබෙන අර්ථය එතකොට බික්කුතෝ කියලා අපි ගමුකෝ. භික්ෂුව කෙරෙන් එහෙම නැත්නම් භික්ෂූන් කෙරෙන් අර්ථ දෙකම එනවා. ඒක වචන බහුවචන දෙකීම යෙදෙනවා. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. එතකොට රාජතෝවා චෝරතෝවා කියලා අර තියෙන්නේ නේද? අග්ගිතෝවා උදකතෝවා මනුස්සතෝවා මනුස්සතෝ තියෙන නේද පද ගොඩක්. ඉතින් ඒ හැම තැනකම තියෙන්නේ මෙන්න මේ පද. ඔකේ රුක්කතෝ කිව්වත් සාමාන්‍ය මේ පද හැදීමේ ක්‍රමයට නම් රුක්කතෝ. රුක්ඛාතෝ කියලත් මට මතකයක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් බලන්නම්. ඇතැම් විටක එහෙම පොඩ්ඩක් වෙනස් පද හැදෙන්න පුළුවන්. රුක්ඛාතෝ පතිතෝ නරු මිත්තානි සංසූත්‍රය තියෙනවා. ඒක ඇතැම් තැනක පොඩි වෙනසක් එහෙම තියෙන්න පුළුවන් පදේ. එහෙමම කියන්න බෑ. කියන්නේ ඒක වචන පදේටම තෝ ප්‍රත්‍යකතු උනත් මේ දැන් මේකේ මතක තියාගන්න තියෙන්නේ විභක්තියක වරණගුණ එකට එහෙම නෙවෙයි තෝ ප්‍රත්‍යකතු වෙන්නේ. ඒ නාම මූලයට නාම පදේ වරණුණගුණ මූල ශබ්දයට තමයි එකතු වෙන්නේ. දැන් පුරිසෝතෝ කියලා අපි කියන්නේ. පුරිසතෝ පුරිස ශබ්දයනේ. ශබ්දය පුරිස ඒ මූල ශබ්දයට තමයි තෝ ප්‍රත්‍යකතු වෙන්නේ. ඇදෙන්නේ හරි
එහෙනම්
රුක්ඛා රුක්ඛතෝ කියන එක තමයි එන්න පුළුවන් රුක්ඛා රුක්ඛාතෝ කියලත් මට මතකයක් තියෙනවා මම පොඩ්ඩක් බලන්නම් ඒක කොහොමද කියලා ඊළඟ දවසේ කියන්න
නෑ
නිපාත විදියටමයි හැම වෙලෙම නිපාතයක් මේක ඒ මේ තෝ ප්‍රත්‍යය දෙනොත් ඒක නිපාතයක්මයි ඒ වෙන තව තත්ිත ප්‍රත්‍ය තියෙනවා නිපාත නොවෙන තැන් තෝ ප්‍රත්‍ය නිපාතමයි. තෝ ප්‍රත්‍ය යෙදিলা හැදුනොත් පදයක් ඒක වර්ණෙගින්නේ නැහැ. ඒක නිපාතයක්මයි. ඔව් හරි. මාතු ශබ්දයේදී ඒ සමහර තැන් ව්‍යාකරණ පොත්වල කියවෙනවා මේ තැන්වල පොඩි වෙනස්කමක් වෙනවා කියලා. ඒවා රූප සිද්ධි වගේ පොත්වල කියනවා මේකට මෙහෙම පොඩි වෙනසක් වෙනවා මේ පදයේ හැදෙද්දී කියලා.
මාතුතෝ පිතුතෝ කියන
එකම තමයි මාතු ශබ්දයෙන් පරව. එතන මාතු පිතු ශබ්ද කෙරෙන් පරව තෝ ප්‍රත්‍යෙද්දි මැදට ඉකාරයක් ඒ උකාරයේ ඉකාරයක් වෙලා. මාතු ශබ්දයේ උකාරේ නැත්නම් මාතුතෝ වෙන්නේ පෑ මේක නේද? ඒ වුණාට ඒක මාතිතෝ කියලා තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. එතකොට ව්‍යාකරණ පොත්වල ඒවා උගන්වනවා මේ තැන්වල මෙහෙම වෙනසක් වෙනවා. ඒ විශේෂ පද මෙහෙම හැදෙනවා කියලා. දැන් ව්‍යාකරණයකින් ඇත්තටම උගන්වන්නේ පොදුවේ යෙදෙන රීති ටික ඒ උගන්නලා ඊට පස්සේ වෙනස් තැන් ටික විශේෂයෙන් කියනවා ඊට අමතරව මෙහෙම පොඩ්ඩක් වෙනස් පද මේ විදිහට හැදෙනවා කියලා වෙනස් පද හැදෙන ටික පොඩ්ඩක් ඔක්කොම නෙවෙයි සමහර විට ඊට නොකිය වෙන පදක් තියෙන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් හැදෙන වැඩිපුර බහුලව භාවිතා වෙන පද ටික පෙන්නනවා සමහර තැනක ඇත්තටම හිතා ගන්න බෑ සමහර බුද්ධ දේශනාවෙම තියෙන එක පදයයි ඒවත් සමහර තැන්වල ව්‍යාකරණ පොත්වල පේනවා මේ. මෙහෙම වෙනස් එක පදයක් පේනවා. මෙහෙම තැන කියලා හිතා ගන්න බෑ දැන් ඇත්තට ඒකයි අර ඒ කියවගෙන යද්දි මෙච්චර ඒව කොහොමද අහුනේ කියලා. අපිට ඇත්තම දැන් මේ මෙච්චර පහසුකම් තියෙද්දිත් සමහරට අහු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඉතින් කියන්නේ අර පටිසම්භිදාලාවී ආර්යයන් වහන්සේලාගේ තියෙන ඉතින් විශේෂත්වය. ඒ සමහර තැන් ඉතින් ඉතිරි නැතිව ඒ තැන් අහු වෙනවා ඉතින්. හරි. එහෙනම් මේකේ ඉතිරි ටිකත් අපි පොඩ්ඩක් කියවමු කවුද වෙන කවුරු හරි අපි දෙමු ටිකක් කියවන්න නේද දැන් නිදි මත වගේ තියෙනවන්නේ නේද කට්ටියට ධම්මවිචයස්ම කියවමු බලන්න
පුරිසතෝ පුරුෂයා කෙරින් පුරුෂයන් කෙරින් දුක්ඛතෝ ගස්සෝ ගස් කෙරින් ගාමතෝ ගමෙන් ගේහතෝ ගේයි නගරතෝ නුවරින් මාතිතෝ මව කෙරින්
හරි හරි ඉතිරි ටික තේජානන්දස් මහ කියවමු බලන්න
චෝරතෝ සරාකේ අජිතෝ ගින්නි පබ්බතෝ සියල කෙරින්
සබ්බතෝ හරි නේද
පිටිකෝ කියා
හා ඊළඟ ටික අපි කවුද සුගත වංශායස්ම
කර්මකාරකේ යය සෙද්දෝ කිතක පදමින් පෙර දක්වන ලදක කත්තුකාරකේ සිද්ද වෙන කිතක පරිද ඇත්තාහ ඒයි ස්වල්පයක් මෙහි දැක්වේ ගත ගිය ගියා වූ ආගත ආවා වූ නාමත
නහාත
නහාත නෑවා වූ පිට සිටි
මෙතන නෑ කියලා කියද්දී අර දැන් ඔය තැන්වල දැන් හොඳට අර්ථ ගන්න ඕනේ. මේ ඔය සිංහල මේ සිංහලේදී නෑ කියපුවාම අර්ථ ගොඩක් තියෙනවා. නාපු කියන අර්ථය. ඔව් නෑ කියන තැන්වල අර නෑ කියලා අපි උත්තර දෙන්නේ. ඒ නෑ කියන අර්ථය. ඒතොර ඥාති වෙන කියන අර්ථයක් තියෙනවා නෑ. ඉතින් ওই වගේ අර්ථ ගොඩක් තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ අර දැන් නිතරම ඔය අට කතාව දිහම පොඩි අවවාදයක් වගේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ව්‍යංජනය නෙවෙයි දේශනා කළේ අර්ථයයි. ඒ නිසා මේ ව්‍යංජනේට මුලා වෙන්නේ නැතිව අර්ථයම ගවේෂණය කරන්න. දැන් සමහර තැනක අපිට අර පිටින් බලපු බැලමට පේන දේම නෙවෙයි අභ්‍යන්තරයේ මේකේ අර්ථය. දැන් ව්‍යංජන ඡායාව බලපුවාම ඒකේ කියවෙන අර්ථය නෙවෙයි අභ්‍යන්තරයේ අර්ථය. උදාහරණයක් කරන්න අර චන්නං විවරේත පොතට මුල් කරගෙන තියෙන ගාථාව ගත්තම නේද චන්නං අතිවස්සති විවඨං නාතිවස්සති තස්මා චන්නං විවරේත ඒවං තං නාතිවස්සති වහපුගේ තෙමෙනවා සෙවිලි කරපුගේ තෙමෙනවා විවඨං නාතිවස්සති විවෘත කරපුගේ න අතිවස්සති තෙමෙන්නේ නැහැ තස්මා චන්නං විවරේත ඒ නිසා වහලේ ගලවන්න ඒවං තං නාතිවස්සති මේ විදිහට ඒගේ තෙමෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. මොනෝකෙ ඉතින් ඒ වගේ තැන් ආපුවම දැන් අපිට හිතෙන මේ එක්කම එක වැරදිලා වෙන්නේ නැති. ගාතාව වැරදිලාද දන්නේ. එහෙමනේ හිතෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔක් ගැන ඉතින් ලොකු විස්තරයක් කරනවා මේ ඇවැද්දසීම ගැන එතන කියන්නේ. චන්නං අතිවස්සති. ඇවතක් වැහුවොත් ඒ හේතුවෙන් කෙලෙස් වැස්සට තෙමෙන්න වෙනවා. විවටං නාතිවස්සති. ඇවැද් දේශනා කිරීම වශයෙන් විවෘත කළොත් ඒ ඇවත විවෘත කළොත් තව කෙනෙකුට මතක් කරලා කෙලෙස් වැස්සට තෙමෙන්නේ නැහැ. තස්මා චන්නං විවරේත. ඒ නිසා අර වැස්ම අයින් කරන්න. ඒ කියන්නේ අර ඇවත වහන එක හෙලි කරලා ඇවත් දෙසන්න. ඒවං තං නාතිවස්සති. ඒ විදිහට කෙලෙස් වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ওই විදිහේ අර අපිට පිටින් බැලුවටම ඔක අර්ථ තේරෙන්නේ නැහැ. ඒ වගේ තැන් එකක් දෙකක් නෙවෙයි ගොඩක් තියෙනවා මම කාට හරි මේ ගොඩක් තියෙනවා ඒ වගේ තැන්. ඒ නිසා ඉතින් අපි අර පිටින් බලලාම අර්ථ හොයන්න ගියොත් ගොඩක් පැටලෙනවා. ඒ නිසා ඉතින් අර ගොඩක් තැන් වල පරිස්සම් වෙන්න ඕන භාෂාවකින්. ඒ නිසා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඉතින් වචනයකින් සියල්ලෙන් සියල්ල විස්තර කරන්න බෑ. දැන් අපි යමක් අවබෝධ කරගත්තා කියමුකෝ අපි භාවනාමය ඥානයක් හෝ ඒක වුණත් සියල්ලෙන් සියල්ල විස්තර කරන්න බැහැ සමහරට වචනයකින්. ඒ නිසා ඒ වගේ තැන්වල අර භාෂාව උපකාරී අපිට ඒක හරියට යම් මට්ටමකට හරි තේරුම් ගන්න. ඊයරෙන්න සියල්ලෙන් සියල්ලම තේරෙනවා නෙවෙයි. ඉතින් භාෂාව අපිට මාධ්‍යයක් විතරයි අරක යම් මට්ටමකට තේරුම් ගන්න. ඒ නිසා ඉතින් ඒක වුණත් හරියට අපි තේරුම් ගත්තොත් භාෂාව ලේසි වෙනවා. ඒකත් භාගයට දැනගත්තොත් අරටත් වඩා ප්‍රශ්න. ඉතින් අර මේ වගේ තැන්වල අපි වචනවල අර්ථ ගද්දි බොහොම සැලකිලිමත් වෙන්න ඕන කියන එක කියන්න ඕන නිසා අවස්ථාවක් ආපු නිසා මම කිව්වේ. ඉතින් එක වචනයක අර්ථ ගොඩාක් තියෙනවා. පාලි භාෂාවෙත් එහෙම. එක වචනයක අර්ථ ගොඩක් තියෙනවා. එතෙන් අදාළ අර්ථය අපි හරියට ගන්න ඕන නැත්නම් වැරදිනවා. ගියක් ගන්න එතන කියවෙන්නේ නැහැ.
ඇවැත්ගෙන කියද්දී සම්බන්ධ කාරණේ මතක් වෙන්නේ නැහැ. ඇතැම්මයි හිතනවා මේ ඇවැත් කියන්නේ දකින්න ඕන දේශනා කරන්න කියලා. නම් දැන් ඇවැත් සිදු වෙන කාරණා ගැන කියවහම මේ කොහොමද යා දකින්නම් කියලා කියන්නේ.
උතන අර මෙහෙම කතාවක් තියෙනවා. පස්සසි ආවුසෝ තා ආපත්‍යෝ කියලා හනෝනි වාක්‍යය දෙසද්දි. එතනදී ඇවැත් දැකලා තමයි ඔව් කියන්න ඕන. ඒක ඇවැත්ක් විදියට පිළිගන්න ඕන. එහෙම ඇවතක් ඇතරම තමන්ට මතක නැත්තම් කිසිම ඇවතක් මතක නැහැ. ඇවත් උනාද දන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඇතරම දෙසන්න දෙයක් නැහැ. මොකද ස්වර්ග මොක්ෂ ආවරණ කතාවකුත් එතන නැහැ. තමන් ඇවතක් දැනගත්තොත් තමයි.
නොදන්නාගේ
මේක දැනගත්ත දවසක දෙසන්න ඕන.
අපි දන්නවා මේ එතන කිව්වද එතන දුෂ්කරයක්
වෙනවා. ඔව් ඒ තැනක මෙහෙම ඕක ගැන කියනවා එතනදී. අපි ඇවත ගැන එතනදී මේ අනික් කතාව තමයි ඊළඟට කියනවානේ ආයතින් ආවසෝ සංවරියාසි. එවත්නි මත්ෙහි සංවර වෙනවද? එතනදී අපේ අදහස නැත්තම් ඉස්සරහට මේ කරපු වැරද්දෙන් සංවර වෙන්න. එවත දෙසින් නැහැ කියලාම කියනවා. ඒ නිසා මත්ෙහි සංවර වීමේ අදහස තියෙන්න ඕන. තමන් අපි තුම මාක්කෝ වැරද්දක් තමන් අතින් වුණා. එවත් දෙසනවා හැබැයි ආයෙත් මේක මං කරනවා කියන හිතේ තියාගෙන. දෙසින් නැහැ එවත. ඉතින් ඒක කියලාම
කියනවා.
උදාහරණයක්
දැන් යම් කිසි අවතාර සංහන් වෙනවා මේක ආපත්‍ය කරලා බාගෙන නැන්නේ කියලා දුෂ්කටයක් කියලා හිතුවා.
ඔව්.
දැන් Taman දන්නේ නැහැ එහෙම
දුෂ්කටයක්
ගැන කියලා තියෙනවා.
මල් කැඩීම කියමුකෝ.
මොනවද දන්නේ නැහැ නමුත් Taman ඉතින් ඒක
වෙන්නේ. ඇවත වෙලා. ඔව්. ඒ වුණාටම ඕක ඇවතක් කියලා Taman දන්නේ නැත්නම් ඒ තාක්කල් මේක වැරද්දක් කියලා දන්නේ නැත්නම් ඒ තාක්කල් යාට ඕක දෙසන්න කතාවක් කියන්නේ. දන්නේ නැතුව මොකද්ද ඒතකොට දෙසන්නේ? එතනදී ඒක ස්වර්ග මොක්ෂ ආවරණ කතාවක් කියන්නේ නැහැ. අපි හිතමු මල් කඩන එක වැරද්දක් කියලා කෙනෙක් දන්නේ නැහැ. වැරද්දක් කියලා දන්නේ නැතුව බොහොම ශ්‍රද්ධාවෙන් බුදුගුණ මතක් කර කර ගිහින් මල් කඩනවා. ඉතින් එයාට එවත් දෙසන්න දෙයක් නැහැ අතරම. يعني එයා යම් දවසක දැනගත්තොත් ඒ වෙලෙම දෙසන්න ඕන.
ඉගෙන
ගත්තේ. ඔකේ තියෙන ගැටරුව ඉගෙන ගත්තේ නැත්නම් ඊට පස්සේ තියෙන සංඝ සාමග්‍රීයට ප්‍රශ්නයක්. ඇත්ත කතාව තමන් වැඩිපුර සීලය රකින්න තරම් දැන් සිල්පද පැනෙව්වේ ඇයි කියලා ඊට පස්සේ බලන්න. ඇයි පැනෙව්වේ? ඒ නිසා තමයි ඉගෙන ගන්න කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේම ශික්ෂාපද පනවලා භාග්‍යතුන් වහන්සේම ඉගෙන ගන්න කියලා පැනෙවුවානේ. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනේ කලේ නැත්නම් ඉතින් ඒකේ පාඩුව තියෙන්නේ තමන්ට. තමන්ට සංවර වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඉතින් උපසම්පදා වුණා කිව්වට උපසම්පදා සීල් රැකලා නැහැ. ඒකට ඉතින් තමන් රකින්නේ අඩු සීලයක්. මොකද
පාරාදීකා වෙන්න පුළුවන් ස්වර්ගම් කිරීමේ.
දන්නේ සමහර.
ඉගෙනගෙන නැහැ. පාරාදීකා වෙනවා. ඉගෙනගෙන ඉතින් භික්ෂුවක් විදියට පෙනී
ඉන්නවා.
ඒක ගැටලුවක් වෙනවා.
ගැටලුවක් නැහැ. තොට ඉතින් පොඩි ඒවා විතර පොඩි ඒවා රකින්න නැති කෙනෙක් ඉන්න තැනකට යවනවා නේද? ඒ කෙනාව අර පොඩි ඒවා රකින්න නැති ඒ අය ඉන්න තැනකට යවපුවම ලේසි. නැත්තම් ඉතින් අර අර සම්භෝග ඒ නිසානේ කියන්නේ. සමාන සංවාසික භික්ෂූන් කියන වචනේ විස්තර කරද්දී සමාන සංවාසික කියන පදේක හොඳ විස්තර කරන්නේ. ඒක කම්ම ඒක උද්දේශ සමසික්ඛාතා. සමසික්ඛාතා කියලා කියන්නේ සමසික්ෂාවන්ගේ හික්මෙනවා කියන එක. ඒ පිරිස තමයි සමාන සංවාසකයි කියන්නේ. එතකොට දැන් යම් කෙනෙක්ගේ අනෙක් සංඝයා රකින්න සිල්පද රකින්න නැත්නම් ඒවා නොරක කොටසක් අයින් කරනවා නම් ඒක නේද? එතකොට සමාන සංවාසක කියලා කියන්න අර කතාවට ගැලපෙන්නේ නැහැ. ඒක නේද? ඔය නාන සංවාසක කියලා කියන්නේ සමාන සංවාද. ඒ නාන සංවාසක කියන වෙනම කතාවක් කියනවා. ක්ෂේපණී ආදී කරපු කෙනාට නාන සංවාසක කියන්නේ. ඒ වුණාට මේ කෙනා භික්ෂූන් එක්ක සමාන සම්භෝග නැහැ කියන එකයි තින් එතන කියන්නේ. දැන දැන මේ දේවල් කරනවා නම් ඒ කෙනා එක්ක ගනුදෙනු කළත් ආපත්‍ති. ධර්ම විනයක්වත් කියලා දෙන්න බෑ. අලජී භික්ෂුවකට දන දන ඇවත් කරගන්න කෙනෙක් ඉන්නවනම් දන දන ඇවත් කරගන්න කෙනෙක් නම් ඒ කෙනා දන දනත් මේ මෙහෙම වැරද්දක් තියෙනවා කියලා දන දනත් කරනවා නම් ඒ කෙනත් එක්ක අපි පිරිකරක් වමාරු කරගත්තත් එහෙම නැත්නම් ඒ කෙනාට ධර්ම විනය කියලා දුන්නත් ඒ තැනක ආපත්‍ති. ඒ වැරද්ද කියලා දීලත් පිළිගන්නේ නැත්නම්. ඒ නිසා හරි භයානකයි මේ අලජී සම්භෝගයේ සම්බන්ධව බොහොම තදින් තියෙන්නේ විනයේදී. ඒ නිසා ඉතින් අපිට සම්භෝග පවත්වන්නත් බෑ. ඒ කෙනා යම් දවසක වැරදි පිළි අරගෙන එවැද්ද ඉස්සලා පිරිසිදු වුණොත් එදාට ඉතින් පුළුවන්.
දුර්ධා නාම නිසා නේද කියනවා දැන් මේ කර්මයක් කරන වෙලාවකදී එතන ඉන්න කෙනෙක් ඒ විනය කර්ම ගැන එයා හිතනවා මට නම් මේක මං කැමති නෑ මේකට මේක මට හරියන්නේ නෑ මේක වැරදි කියලා හිතනවා. ඒ හිතීමෙන් එයා එතන නානා සංවාද වෙනවා කියලා.
එහෙම පැත්තක්
වෙනවා
එහෙම පැත්තක් ගැන කියනවා. ඒ හැබැයි මෙහෙම තත්ත්වයක් ඇත්තටම එහෙම දෙයක් වෙනවා. ඒකෙදි උක්කිටකෙක් ඉන්න ඕන. අපි දුන්න උදාහරණයක් විදිහට කෙනෙක් වොන්න ධර්මයේ කොටස ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපි උක්ෂේපනීය කර්මය කරනවා ඒ කිනාට. දැන් එයා උක්කිටකෙක්නේ. අපි හිතමු එයා හිතන් ඉන්නේ මොකක් හෝ විනය කර්ම කිරීමක් වැරදි ක්‍රමයක් හරි මොකක් හරි කතාවක් කියලා. අන්න ඒ විදිහට අපි ආව උක්ෂේපණීය කර්මය කළාට පස්සේ ඒ උක්කිටකයාගේ මතය ගන්නම අපිත් එක්ක ඉන්න කෙනෙක්. අපිත් එක්ක උපවාසතේට සම්බන්ධ වෙන කෙනෙක්. හරියටම අබ්බහානයක් කරනවා. ඒකට හරියටම ඉන්නේ භික්ෂුන් වහන්සේලා 29යි ගන්න කෙනයි 21 නමයි. ඒ අතරේ ඉන්න එක්කෙනෙක් ඉන්නවා. එයා අන්න අර උක්කිටකයාගේ මතය ගන්නවා. ගත්තු ගමම්ම විනය කර්මයේ කෝපයයි. මොකද නානා සංවාසකයෙක්ව ඝනපූරණේ කරලා කරපු නිසා. ඒ කතාව උසන්න අපි කියන්නේ ඇත්තේ. එහෙම
නානසංවාසකෙක් නෑ.
ඒ උක්කිටකෙක් ඉන්න ඕන. උක්කිටකෙක්ගේ මතේ ගන්න ඕන. ඒ නානසංවාසක වෙන ක්‍රම දෙකක් තියෙනවා. කම්ම නානසංවාසක, ලද්දි නානසංවාසක කියලා අපි ඒව පස්සේ කතා කරමු. දැන් නැත්තම් විනේ පාඩමකට
යනවනේ.
උක්කිටකෙකුට අනුවර්තනේ වුණ භික්ෂුණිය පරාජිකා වෙනවා. නැවතේ වැරද්ද කරනවා කියන දහසින් ඇවැද්දෙසුවොත් වෙන්නේ නැහැ. ඕක ගැන විස්තරේ එන්නේ පරිවාර පාඩියේ එනවා. ආපහු අර අට වත්තුකා කියලා පරාජිකාවක් තියෙන්නේ. අන්න එතන විස්තරේ දෙන්නේ.
ඒ ප්‍රශ්නේ තියෙනවා ඒක මාරි පාඩියේ. ඇත්තටම කටිවිල ගන්න අට කතායි. ගොඩක් දේ. ඔන්කෝ මාරි ප්‍රශ්නේ අපිට එහෙම කතා කරන්න කියන්න අන්නන.
මේ වගේ අපි ඔය ගැන ඉතින් වැඩි පස්සේ පොත ඉවර වුණ දවසක විස්තරයක් මම කියන්නම්කො ටිකක්. පොත ඉවර වුණාට පස්සේ පොඩි විස්තරයක් කියන්නම්.
ඔවන්කෝ
දෙරි මුදේ හොඳේ වෙයි දෙකක් කියලා අර අපි ධර්මයේ විනය හදාරන්න ඕන කොයි ක්‍රමයකද කියන එක ගැන දන්නේ නැතිකම මොකද්ද ධම කියන්නේ කියලා දන්නේ නැතිකම එතකතාව ඉතින් කෙනෙක්ට අට කතාවක් නැතුව පෙළක් දෙන්න ඕන. ඔය කියන කෙනාට පෙළ දෙන්න ඕන මේක කියවලා තේරුම් ගන්න තේරුම කියන්නේ කියලා. අන්න ඒක තමයි පැටලෙන්නේ. ඒකට තමයි එයාට තේරෙන්නේ මොකද්ද මේ කියන කතාව. දැන් බුද්ධ ජයන්තියක් දෙන්න හොඳ නැහැ. මොකද බුද්ධ ජයන්තිය ඇත්තටම අට කතාවේ පදත් අරගෙන තමයි විස්තරය කරලා තියෙන්නේ. පදේ අර්ථය ඇත්ත කතාව අපි තුමු ඩික්ෂනරි ඔක්කොම අයින් කරන්න ඕන. පාලි සිංහල ඩික්ෂනරි. මොකද ඩික්ෂනරියට අර්ථ ගන්නේ අටුවාවේ අර්ථේ. ඩික්ෂනරි හැම එකේම ඉතින් ඒ තියෙන අර්ථ අට කතාවේ කියවෙන අර්ථ ටික ගන්න. ඒ නිසා ඒ ටිකත් ඔක්කොම අයින් කරලා පාලි පැත්ත විතරක් දෙන්න ඕන. ඉතින් කරන්න බෑ. කාටද උපතින්ම ඉතින් එහෙමනම් උපතින්ම පටිසම්භිදා ඥාන පිළිදලා උපදින්න ඕන. නේද? ඒක නිසා ඉතින් ඒ නිරෝති පටිසම්භිදා ඥානෙ පිහිටන්න ඕන. ඉතින් එහෙම නැත්නම් අර්ථ කියන්නේ බෑ. ඒ නිසා ඉතින් අට කතා කියන්නේ පැහැදිලිවම දැන් බුද්ධ ഘോഷ සුවන් වහන්සේම මේ අට කතාචාරීන් වහන්සේලා කියන්නේ කවුද කියලා විස්තර කරනවා. ඒ විනය අටුවාවේ මුලම ගාතාවකින් අපි ඒවා පස්සේ දවසක කතා කරමු විස්තර ඇතිව. කාමංච පුබ්බාචරියා සබේහි ඥානම්බු නිද්ධෝත මලාසවේහි විසුද්ධ විජ්ජා පටිසම්භිදේහි සද්ධම්ම සංවන්නන කෝවිදේහි. තව ඉස්සරහට විස්තර ටිකක් තියෙනවා. ඒ අටුවාචාරී මහරහතන් වහන්සේලාගේ ගුණ එතන කියන්නේ. ඒ පූර්වාචාරී මහරහතන් වහන්සේලා කාමංච පුබ්බාචරියා සබෙහි ඥානම්බු නිද්ධෝත මලාසවේහි මාර්ග ඥාන කියන ජලයෙන් සෝදා හැරිය කෙලෙස් මල තියෙන උතුමන් වහන්සේලා විසුද්ධ විඥා පටිසම්බිදේහි ප්‍රතිසම්බිදා ඥාන ත්‍රිවිද්‍යා ඥාන පිරිසුදු කරපු උතුමන් වහන්සේලා සද්ධම්ම සංවන්නන කෝවිදේහි සද්ධර්මය වර්ණනා කරන්න දක්ෂ වුණ උතුමන් වහන්සේලා මෙන්න මේ ගුණ තියෙන උතුමන් වහන්සේලාගේ ඒ ශක්තිය නිසායි ඒ උතුමන් වහන්සේලාගේ ඇසුර මුල් කරගෙනයි මම මේ අටුවාව වර්ණනා කරන්නේ මේ විස්තරේ විනී විස්තරේ මම කරන්නේ ඒ උතුමන් වහන්සේලාගේ අටුවාචාරීන් වහන්සේලාගේ මේ ගුණ තියෙන අටුවාචාරීන් වහන්සේලාගේ විස්තර වර්ණනාව අනුවයි කියලා බුදුගොස් වහන්සේම විනය අටුවාව පටන් ගද්දි මුල්ම ගාථාවල කියාගෙන යනවා. ඉතින් ඒක නිසා මේ සමහරු හිතනවානේ බුද්ධඝෝෂ සුවන් වහන්සේලාගේ මතද මේකේ තියෙන්නේ කියලා. මේ හොඳටම පැහැදිලිවම තේරෙනවා. ඒ කියාගෙන යද්දි බුද්ධඝෝෂ සුවන් වහන්සේ කොහොමද උන්වහන්සේගේ මතේ විස්තර කරන්නේ. ඒ හැම තැනකම කියාගෙන යනවා. මේ මගේ මතයයි ඔය එක තැනක කියනවා. පැහැදිලිව කියාගෙන යනවා. මෙතන අටුවාවල මේ කාරණාව විස්තර කරලා නැහැ. පෙළ අටුවාවල මේ විස්තරේ නැහැ. ඒ නිසා මේක මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් කියලා සවන්හන්සේගේ මතය දාලා කියනවා මේක මගේ මතය මීට වඩා හොඳ මතයක් පස්සේ ලැබුණොත් මේක අත්හැරලා දාන්න මගේ මම මේ කියපු කතාව අයින් කරලා දාන්න එහෙමයි උන්වහන්සේ කියන්නේ එහෙම නැතුව මේ තමන්ගේ මතය අටුවා මතේ වගේ දාන්න කියන්නේ තීතෙන් කියවද්දි තේරෙයි මේ පස්සේ කරලා අපි ඊතෙන් බලමු ඉද ලැබෙන විදියට ඉතින් මතක තියාගන්න තියෙන ඉතින් අපිට අපේ අර පුරාණේ හිටපු මේ අපිට පැවිද්ද ලැබුණේ කොහොමද උපසම්පදාව ලැබුණේ පැරණි මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන්නේ අපිට මේ පරම්පරාවේ පුරාණ උත්මයව ගැන ශ්‍රද්ධාව තියෙනවා. එහෙම නැත්නම් ඇත්ත කතාව පැවිද්දක්වත් හරියට කරන්න බැරි වෙනවා. ඉතින් ශ්‍රද්ධාව නැත්නම් Tamanට අපිට නාවියෙන් ලොකු සානන්ස ගැන ලොකු ශ්‍රද්ධාවක් තියෙනවානේ. ඉතින් ඒ උත්මයව කොහොමද කඩවැද්දුවේ සානන්සලා ගැන ශ්‍රද්ධාව තිබ්බේ? කඩවැද්දුවේ සානන්සලා කොහොමද ඒ ගුරුවරු ගැන ශ්‍රද්ධාව තිබ්බේ? ওই පරම්පරාව කොහොමනේ ගිහිල්ලා රහතන් වහන්සේලා දක්වා සම්බන්ධ වෙන්නේ? එතකොට මේ අනික් කතාව තමයි සිංහල කතා වස්තු ඕකේ තිබුණා කියලා. ඒවා අටුවාව කියලා කියන්නේ. මේක විස්තරකරනද මේ විදිහේ කතාවක් දක්වනවා කියලා කතාව දක්වුවා මිස ඒක අටුවාව නෙමෙයි. ඒ නිසා ඉතින් අපි හරියට දැනගන්න ඕන. අපි ඉස්සරහට කතා කරමුකෝ අටුවාව කියවන්න ගමු. එතකොට ওই ගොඩාක් ප්‍රශ්න ලිහි. මොකද්ද අටුවාව කියලා කියන්නේ කියලා අපි ඉස්සරහට කතා දැන් පළවෙනි පොතේ ඉවර වෙලා දෙවෙනි පොතේ සන්ධි පාඩම සමාස පාඩම ඉවරුනාම අපි ධම්මපද අටුවාව පටන් ගන්නවා කියවන්න. එතකොට ওই ගොඩක් ගැටලු ලියෙයි මේ මොකද්ද කියලා අපි එතකොට කතා කරන් යමු. හරි. එහෙනම් ඉතිරි කීපයක් තියෙනවා. ඒ ටිකත් ඉක්මනට අපි කියවගෙන යමු බලන්න වචන කීපයක්. මම
කියවලා අකලත්
කියන්න. හා. එන ආර්ය චිත්තයස්ම කියන්නේ වචන ටික.
ඉක්මනට මත මලානු මූත උන් සිඳුමු. සොද්ද නිදාගත්. ඕකින්න දැස දැත්තාවු. නිසන්න.
ඒක නිසින්න. නිසින්න.
නිසින්න
හුන්
උත්ත විසු කුන්
කුද්ද
කුද්ද දෙන්නේ තිහුන් තින්න එතර උ ආරුල්ල ආරුල්ල
නැගි නැගුණු එතකොට මේකේ මතක තියාගන්න තියෙන්නේ දැන් මේ කත්‍රු කාරක කියන එකේ අර්ථය මොකද්ද මේ ක්‍රියාවෙන් කෙරුණු මේ ක්‍රියාවෙන් කියවෙන පදයක් තියෙනවනේ කියවෙන අර්ථයක් තියෙනවනේ දැන් ගත කියන්නේ යනවා කියන අර්ථේනේ යනවා කියන අර්ථේ ගච්ඡති කියන ක්‍රියාපදයෙන් හැදුණු කිතක පදයක් මේක එතකොට මේකෙන් උක්ත වෙන පදේ එහෙම නැත්නම් මේකත් එක්ක ඍජුව සම්බන්ධ තියෙන්න ඕනේ දැන් අපි හිතමු ගත පදේ අපි අයින් කරමුකෝ ඕතින්න කියන පදේ අපි ගන්නවා ඕතින්නෝ අපි සිංහල වාක්‍ය ලියනවා ගඟට බැස්සා වූ පුරුෂයා. බැස්සා වූ පුරුෂයා. හරි. එතකොට මේකෙදි මෙන්න මේ බැස්සා වූ කියන පදේ බහින කෙනා කවුද? පුරුෂයානි. අන්න ඒ කෙනත් එක්ක තමයි මේ ඕතින්න පදේ ලිංග විභක්ති වචන සමානව පිහිටන්නේ. දැන් ගඟට ගංගං ඕතින්නම් පුරිසෝ කියලා කියන්නේ. නදීන් ඕතින්නම් පුරිසං කියලා නදී පදෙත් එක්ක ඕතින්න පදේ යන්නේ නැහැ. ඒ බැහිමේ කටයුත්ත, එහෙම නැත්නම් ඒ කිතකයෙන් කියවෙන ක්‍රියාවේ කටයුත්ත කරන කෙනා කවුද? ඒ කරන කෙනත් එක්ක තමයි ලිංග විභක්ති වචන සමානව යන්නේ. එතකොට මේ බහින ක්‍රියාව කරන්නේ පුරුෂයානි. එහෙමනම් ඒ පුරුෂයා කියන පදෙත් එක්ක ලිංග විභක්ති වචන සමානව නදීන් ඕතින්නෝ පුරිසෝ කියලායි අපි වාක්‍ය ලියන්නේ. නදීන් ඕතින්නෝ පුරිසෝ. පැහැදිලි වෙනවද? එතකොට ඒ විදිහටම තමයි අනිත් ඒවත් ගාමං ගතෝ පුරිසෝ. ගමට ගියා වූ පුරුෂයා. එහෙම නැත්තම් නහාතෝ. ඒකනම් නහාතෝ පුරිසෝ. ඒක නෑමට ඉතින් යටත් වෙන පදයක් නැහෙනේ. එතකොට ගේහං ආගතෝ පුරිසෝ. නෑ නෑ, විශේෂණයක් නිසා ඌ කියලා මෙතන කියන්නේ. ගියා වූ අතීත අර්ථයක් තමයි මේක. ඒ නිසානේ අතීත කිතක කියලා කියන්නේ. අතීත අර්ථයක් තියෙන්නේ කිතක. මේක නාමපදයක්. කිතක කියන්නේ නාමනේ. එතකොට ඒක විශේෂණව යනවා. තව නාමපදයකට විශේෂණව යන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාවක කටයුත්තත් මේකෙන් කෙරෙන්න පුළුවන්. පුරිසෝ ගාමං ගතෝ. පුරුෂයා ගමට ගියේය. අන්න ඒකත් විශේෂ යෙදීමක්. හොඳට මතක තියාගන්න. මේක එතකොට ක්‍රියාපදයක් වෙනුවටත් යොදන්න පුළුවන්. පුරිසෝ ගාමං ගතෝ හෝති. පුරුෂයා ගමට ගියේ වෙයි. හරිනේ. එතකොට මේකෙදි ගාමං පදේට විශේෂණව එහෙම නෙවෙයි මේක යන්නේ. ගත කියන පදේ. ඇයි ඒ? කර්ම මේ කත්‍රෝ කාරක නිසා. මොකද කත්‍රෝ පදෙත් එක්ක තමයි සම්බන්ධი තියෙන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාවෙන් කියවෙන මේ කිතකයේ ක්‍රියාවෙන් කියවෙන කත්‍රෝත් එක්ක. දැන් යාම ගත කියලා කියන්නේ යාමාර්ථයෙන්. එතකොට යාම කරන කෙනා එක්ක තමයි සම්බන්ධි තියෙන්නේ. පැහැදිලිනේ. නම් කර්මකාරකේ වගේ ඕක අනිත් පැත්ත. තේරුණාද? ඒකත් කියපුවාම ඕක ටිකක් පැටලෙයිද දන්නේ නේද? ඔන්න කත කියන එක. කත කරනවා කියන අර්ථය. කර ධාතුවෙන් මේ කර කියන ධාතුවෙන් කත කියලා හැදෙනවා අතීත කිතකයක්. කත. මේක කර්මකාරකයි. මේක කත්‍රෝකාරක නෙවෙයි. එහෙමනම් මේ කිරීම කත කියන්නේ කිරීමක් ගැන කියවෙන්නේ. ඒ කිරීම කරන පුද්ගලයාත් එක්ක නෙවෙයි මේ කත කියන කිතකය සම්බන්ධ තියෙන්නේ. ඒ කිරීමට ලක්ුණු පදෙත් එක්ක. කර්මකාරක නිසා. ඒ කිරීමට ලක්ුණේ අපි හිතමු විහාරයක් කියලා. තේරුණාද? විහාරයක් තමයි කලේ. කොහොමද අපි වාක්‍ය ලියනවා? භූපාලෝ භූපාලෝ විහාරං විහාරං අකාසි කලේය. අකාසි කලේය. විහාරයක් කලේය. එතකොට මේකෙදි අපිට ලියන්න බෑ මේක භූපාලෝ විහාරං කතෝ කියලා ලියන්න බෑ. ඇයි ඒ කතෝ කියලා කියන්නේ? කත්‍රෝකාරක කිතකයක් නෙවෙයි. කර්මකාරක කිතකයක්. එහෙමනම් කර්මපදෙත් එක්ක තමයි මේක සම්බන්ධ වෙන්නේ. විහාරං කතං කියලා කියන්න පුළුවන්. භූපාලෝ කතං විහාරං. ඒ එහෙමත් කරනාලද විහාරය. රජු විහාරයක් කරන. හැබැයි ඔක ඒෙදි මේකෙදි වෙන්නේ කර්මකාරක නිසා කත්‍රෝ පදේ තතියවට එනවා. භූපාලේන විහාරෝ කතෝ කියලයි අතීතයට එන්නේ.
කතං විහාරං භූපාලෝ ගාමං අය වගේ අර
කතං විහාරං පුළුවන්. ඒ ඊට පස්සේ මේක කත කියන එක ඊට පස්සේ වර්ණගෙනවා. කතෝ කතා කතං කතේ ඒ විදිහට වර්ණගෙනවා වාක්‍ය අනුව. මොකද නාම පදයන් ඊට පස්සේ. එතකොට මේක තතියාවට ඇවිල්ලා භූපාලේන විහාරෝ කතෝ කියලා යන්නේ. මොකද මේ කත කියන එක මේක කර්මපදයක් සහිත ධාතුවක්. කර කියලා කියන්නේ කර්මපදයක් සහිත ධාතුවක්. අපි එදා කතා කළා ඒක ටිකක්. එතකොට කර්මපදයක් සහිත සකර්මක ධාතුවකින් හැදුණු මේ ත කොටස ඇවිල්ලා හැදුණු අතීත කිතකය සම්බන්ධ වෙන්නේ කර්මපදෙත් එක්ක. ඍජු සම්බන්ධ තියෙන්නේ කර්මපදෙත් එක්ක. දැන් මේ අපි මේ කතා කරපු ගොඩක් ඒවා මේ ගත ආගත කියන ඒවා ගැනත් ඒකයි ඒකේ පොඩි විශේෂයක් තියෙනවා. ඒවා ဒုတိයාවෙන් අපි තිබ්බට පුරිසෝ ගාමං ගච්ඡති කියලා ගාමං පදේ ဒုတိයාවෙන් තිබ්බට අපි ඒක වෙනම රීතියක් විදිහට කතා කරන්න යම් තැනකට යනවාද ඒ තැන ဒုတိයාවෙන් තියෙනවා කියලා. අන්න ඒ හේතුව නිසා තමයි මේ ගත කියන පදවලදී ඒ ඍජු සම්බන්ධය තියෙන්නේ කත්‍රු පදෙත් එක්ක. පැහැදිලිනේ? එතකොට අපැහැදිලි වගේ.
ස්වාමීන් වහන්සේ එතකොට රජතුමා විසින් කරවූ විහාරයට ගිය පුරුෂයාට දැන් දැස්සාවු වගේ ගිය පුරුෂයාට ගැහුවේ.
ගතස්ස පුරිසස්ස. ගතස්ස පුරිසස්ස පහරං දාස.
දැන් පුරුෂයා එතකොට මේ අර කතෝ එකත් එක්ක සම්බන්ධ දැන් පුරිසෝ දැන් භූපාලේ ලේන ඒක තතියද විහාරෝ
විහාරයටනේ ගියේ විහාරයට ගිය පුරුෂයා වාක්‍ය සම්පූර්ණ ලියන්න ඕන හිමනම්
රජතුමා විසින් කරව විහාරය
ලියන්නකෝ
විහාරය කියන්නේ බෑනේ විහාරයට කියන්නේ බෑ දැන් ගිය
කියන්නේ අපි ඒක වාක්‍ය ලියාගෙන ඊළඟ දවසේ කතා කරමු ඒක ටිකක් විස්තර කරන්න ඕන ඕකේ මතක තියාගන්න තියෙන්නේ විහාරයට ගිය මිනිස්සයාට සොරා ගැසුවේ කියලා අපි ගමුකෝ එහෙම නේද
රජතුමා විසින් විහාරය කෙරුවා.
ඔව්.
ඒක රජතුමා විසින් කරවූ විහාරය.
ලියාගෙන ඉන්නකෝ වාක්‍ය ඊළඟ දවසේ.
කරවූ විහාරය කියන්නේ සම්මතා ගන්න නෑ.
ඒක මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ဒုတိයාවට යන්න පුළුවන්. ဒုတိයා තතියා ඔක්කොටම යන්න පුළුවන්. අදාළ විදියට. හරි. අපි ඔක කලින් දවසේ කතා කළා. කලින් කතා කළා මේ අකර්මක සකර්මක ධාතු වලින් කොහොමද අතීත කිතක හැදෙන්නේ කියන කතා කළා ඒ නිසා අපහු වැඩි විස්තරයක් කළේ නැත්ටි. මේකේ ගැටලුවක් තිබුණොත් ඊළඟ දවසේ අපහු මගෙන් අහන්න. මෙතන මතක තියාගන්න තියෙන්නේ මේ පද. ඒතකොට සම්බන්ධ තියෙන්නේ ඒ කිතකයෙන් කියවෙන ක්‍රියාව කරන පුද්ගලයාටයි. කිතකයෙන් කියවෙන ක්‍රියාව කරන පුද්ගලයා එක්ක තමයි ලිංග විභක්ති වචනවල සම්බන්ධი තියෙන්නේ. ඒක නිසා තමයි කත්‍රු කාරක කියන්නේ. පැහැදිලි.
හරි. සාර්ථක නාව.
එහෙනම් මේකේ දැන් ඊළඟ අභ්‍යාසය අපි කතා කරපුවාම ඉතින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි අද වෙලාව මදි වෙයි මේ. ඇත්ත. ඉක්මනට ඉතින් මට කෙටියෙන් කිව්ව හැකි ඕනනම් විනාඩි වැඩි විස්තර ඉතින් ලොකු වැඩේ කරේ
කරලා මේක කියන්නේ
නෑ ඒක එච්චර ලොකු වැඩ කියන්න දේවල් නැහැ නේද
ඔයා
අහන්න අතිරේක ප්‍රශ්න උදේ අතිරේක ප්‍රශ්න ආවොත් එහෙමනම් මම නවත්තලා ඊළඟ දවසේ කතා කරමු
මේකවත් එනවා
අතිරේක නම්
එයි
ඒ කල්පේ ගැන සටහන් තියෙනවා ඇත්තටම මේ මතක තියාගන්න තියෙන්නේ දැනට එහෙනම් ඒකේ කොටස් කීපයක් විතරක් මම කියන්නම් දැන් ඔය කල්පය කියද්දී වචන කීපයක් තියෙනවා. කල්ප කියන එකෙන් අර්ථ ගෙන්වෙන අර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි මහා කල්පය. ආපහු අසංකේය කල්පය. අනිත් එක අන්තර කල්පය. සමහර තැනක ආයුෂ් කල්පය. ආයුෂ් කල්පය. එතකොට මෙන්න මේ එක එකේ තේරුම් වෙන වෙනම අපි දැනගන්න ඕනේ. සමහර තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කප්පං නිරයම්හි පච්චති හරි අන්න ඒ වගේ දේශනා කරපු තැන තියෙනවා කප්පට්ටෝ අතේකිච්චෝ ඔව් දේවදත්තෝ කප්පට්ටෝ අතේකිච්චෝ නේරයිකෝ නම දේශනා කරපු තැන තියෙනවා නේරයිකෝ අතේකිච්චෝ කප්පට්ටෝ එත ඒකේ කියවෙන්නේ කප්පට්ටෝ කියන එකේ තේරුම කල්පයක් සිටිනවා කියන එකයි. කප්පං තිට්ඨ තීති කප්පට්ටු, කල්පයක් ඉන්නවා. කොහෙද ඉන්නේ? නිරයේ. කල්පයක් නිරයේ ඉන්නවා කියපුවම දැන් පොඩි ගැටලුවක් එනවා ඊට පස්සේ. දැන් මේ මහා කල්පයක් ඉන්නවද නිරයේ? ඔක තමයි ගැටලුව. ඔන්න ඒ තැනකදී විස්තර කරනවා, නිරයේ එච්චර අවශ්‍ය නැහැ, මහා කල්පයක් අවශ්‍ය නැහැ, අන්තර් කල්පයයි අවශ්‍ය තියෙන්නේ. එතකොට ඒ අන්තර් මෙතනදී ඒ එතන විස්තරේ මට මතක විදියට කියන්නේ ආයුෂ් කල්පය ගැනයි මේ කියන්නේ. ආයුෂ් කල්පය ඉවර වෙනකන් නිරයේ ඉඳිනවා කියන එකයි. කල්පය අන්තර් කල්පයක් නේද? එතකොට ආයුෂ ඒ ප්‍රමාණය ඉන්නවා. ආයුෂ කල්පයක්. ආයුෂ ඉවර වෙනකන්, ඒ ඉපදෙන තැන ආයුෂ ඉවර වෙනකන්. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් අවුරුදු 100යි හරි ඒ කීයේ හරි තමයි. ඉතින් ඒක තමයි ආයුෂ කල්පය. ඒක හරි තියෙන ආයුෂ. ඒක තමයි ආයුෂ කල්පය කියන්නේ. එතකොට අන්න ඔය වගේ ඒ දැන් වචනේ කර්තේ දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් තැනක මේ කප්ප කියන වචනේ අර මහා කල්පිතට දේශනා කරලා තියෙනවා. දැන් පාරමිතා කතාවේදී කියවෙන කල්ප කතාව මහා කල්පවලදී සාරා සංකේය කල්ප ලක්ෂයක් කියලා කියන්නේ ඒක මහා කල්පවලදී.
ඒතර කියනවා සාරා සංකේය කල්ප ලක්ෂයේ හතරකුත්
ඒක ඉතින් ඒක ගැන ඉතින් පොත්වල තියෙන කතාව මටත් කියන්න වෙන්නේ. සාරා සංකේය කල්ප ලක්ෂ නෙවෙයි, කල්ප අසංකේය හතරකුත් ඊට අමතරව ලක්ෂ කියන එකයි අර්ථය. අසංකේය කියලා සංඛ්‍යාවකුත් තියෙනවා. අසංකේය කියලා දැන් අසංකේය කල්ප නෙවෙයි. දැන් මං කියවනේ මුලින්ම මහා කල්ප, අසංකේය කල්ප, ඊට පස්සේ අන්තර් කල්ප, ආයුෂ් කල්ප. කොහොමද දැන් කල්ප වර්ග හතරක් තියෙනවනේ. මේකේ මේ තියෙන අසංකේය කල්පය කියන්නේ මහා කල්පයෙන් හතරෙන් එකක්. මහා කල්පයකින් හතරෙන් එකක්. ඒ කතාවක් නෙවෙයි අර සාරා සංකේය කල්ප ලක්ෂය කියද්දි කියන්නේ. මෙන්න මේ කියන මහා කල්ප වලින් අසංකේය කියලා සංඛ්‍යාවක් තියෙනවා. 10 143 බලේ.
අසංකේයද
අසංකේයද? අසංකේය. අසංකේය. ඔව් මේක අසංඛ්‍ය කල්පය කියලා කියනවා. මේක එතකොට මේ සංඛ්‍යාව අසංඛ්‍යය. එතකොට මෙන්න මේ අසංඛ්‍යය කියන මහා කල්ප අසංඛ්‍යය හතරකුත්. ඊට අමතර කල්ප මහා කල්ප ලක්ෂයකුත්. ඔක තමයි මේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂය කියන එකේ අර්ථය. අර්ක එකතු කිරීම කල්පලක්ෂය කියන එක ඉතින් එකතු කිරීම. ඉතින් ඒක ඇයි කියන කතාව ඉතින් අපිට අහලා ඉතින් තේරුවන්නේ. ඉතින් පොත්වල තියෙන කතාව. ඉතින් මේක තමයි පාරමිතා කාලි.
පාරමිතා කාලි හතරෙන් එකක් අසංකේතයි.
අසංකේත. ඒක වෙන කතාවක්. ඒක අමතක කරගන්න. නැත්නම් මේකත් එක පැටල ගන්න එපා. මේ කාලේ මෙයා කරන්නේ මේ මහා කල්ප වලින් තමයි මේ පාරමිතා කාලේ තීරණය කරන්නේ.
දැන් ඕක කියන්න ඕන අසංකීය කල්ප හතරක්
නෑ
ඉන්න
වරද්ද ගන්න. වරද්ද අසංකීය කල්ප හතරක් නෙමෙයි.
නෑ දැන් ඔතන ඉන්නේ මේ යට තියෙන එක නෙමෙයි.
ඔව් මහා කල්ප අසංකීය හතරකුත්. අසංකීය හතරකුත්.
කල්ප
ලක්ෂය. කල්ප අසංකීය හතරකුත් ලක්ෂය. කල්ප අසංකීය හතරකුත් කල්පේ එව්වා අසංකීය හතරකුත් ඊට අමතරව කල්ප ලක්ෂයකුත්.
මහා කල්පේ.
ඔව් දැන් මේක
ඒ අසංකේය හතර ඉතින් මහා කල්පවල කියවක් කොච්චරද?
මහා කල්ප තමයි මේ අසංකේය හතරක්.
නෑ නෑ අරහන් කල්ප ලක්ෂයක් දාලා.
ඔව්. ඉතින් ඒක එකතු කරගන්න ඕනේ.
අසංකේය කල්පවල කිව්වොත් ඔය ගාන තව
හතරක්. මේක හතරෙන් වැඩි කරන්න ඕන. අසංකේය කල්පවල ඉන්න කියනවා නම් මේක තවත් හතරෙන් වැඩි කරන්න ඕන. ඇයි අසංකේය කල්ප හතරක් මහා කල්ප එකයිනේ.
ගුරු ගානම වරන්තර හතර තමයි ගුරු.
ඔව්.
දැන්
සාරා අසංකේය කල්ප හතරක් කිව්වොත් නම් ඒක වෙනම පොඩි කතාවක් නේ. දැන් සාරා අසංකේය කල්ප ලක්ෂයක් කිව්වොත් ඒකෙන් කියවෙන්නේ අසංකේය කල්ප 4 ලක්ෂයක්. ඒක මේ බොහොම පොඩි කාලයක්. අසංකේය කල්ප 4 ලක්ෂයක් කියන්නේ මහා කල්ප ලක්ෂය. මහා කල්ප ලක්ෂයක පාරමිතා කාලේ තියෙනවා මේ 80 මහ ශ්‍රාවකින් වහන්සේලාට. මහා කල්ප ලක්ෂයේ පාරමිතා කාලය
ඒකත් අසංකේකක් කියලා
ඒක අසංකේක මහා ශ්‍රාවකේ
මහා ශ්‍රාවකේ මහරතන් වහන්සේලාට කල්ප ලක්ෂයේ ඒක නිසා මේ අසංකේය කල්ප කතාව මේක අසංකේ මේ වචනේ අමතක කරගන්න දැනට. මහා කල්ප මෙන්න මේකයි 1140 වෙනි බලේ වැඩි කිරීම 4. ඒක තමයි මේ කැලල නැතත් කමන්නේ කියලා හිතමුකෝ. ඒ කැලල ඉතින් අරගත්තම බොහොම පොඩි කැලල කැලලක්. ඒ ගැන ලං කරන්න හිතන්නවත් බැහැ. ඒ තරම් පොඩි ප්‍රමාණයක් මේක. ඉතින් ඒ කොටස නැතත් සාරා සංකේය සාර අසංකේයයක් කල්ප කියලා කිව්වත් ඒ ඊටත් වැඩි ඊට අමතරව ලක්ෂයක්. අසංකේය හතරකුත් ඊට අමතරව ලක්ෂයක් පාරමිතා කාය කියලා මතක තියාගන්න. හරි. ඉතින් මහා කල්ප වලින් එක කල්පයක් කල්පේ මොකද්ද කියලා අපි ඊළඟ දවසේ කතා කරමු වැඩි විස්තර. එතකොට තේරෙයි මගේ අපි මේක මේ එක කල්පයක් පාරමිතා පුරනවා කියන එකත් ලේසි වැඩක්. මොකද එක කල්පයකට මෙන්න මේ අන්තර් කල්ප තියෙනවා. එක මේකෙද කියන්නේ 64ක් කියලා. ඒක ගැන ඉතින් විවිධ මතවාද තියෙනවා. අපි ආසන්න වශයෙන් 80ක් කියලාත් එහෙම කතාවකුත් ඇතැම් තැනක කියලා තියෙනවා. නමුත් මේකේ මේ 64 කතාව තමයි ගොඩක් තැනක කියන්නේ. ඉතින් එතකොට ආයුෂ 10 ඉඳන් ආයුෂ ඊට පස්සේ වැඩි මනුෂ්‍ය ආයුෂ වැඩි වෙනවා අසංකීය දක්වා. වැඩි වෙලා ඒ ආයුෂ ආපහු අඩු වෙනවා 10 දක්වා. මෙන්න මේ කාල පරිච්ඡේදයට තමයි කියන්නේ එක අන්තර් කල්පයක් කියලා. එක නේ අන්තර් කල්පය. මේ අන්තර් කල්පයක් කියලා කියන්නේ මෙන්න මේ එක කාලයකට ආයුෂ 10 ඉඳන් අසංකීය දක්වා වැඩි වෙලා ආයේ 10 දක්වා අඩු වෙන්න යන කාලය. ඉතින් හිතලා බලන්න ඔය එකක් වෙන්නම කොච්චර කාලයක් ගත වෙයිද? මොකද එකපාර වැඩි වෙනවත් නෙමෙයි මේ අසංකීයට ගිහිල්ලත් කාලයක් තියෙනවා. මේ
හිතලා බලන්න. ඒ
අඩු වෙද්දි වැඩි වෙද්දි නම් මට මතක වේගින් වැඩි වෙනවා
කියලා.
වේගින් වැඩි වේගෙන යනවා. අඩු වෙද්දි ඉතින් හැමින් අඩු වෙන්නේ. ඉතින් ඔය වගේ හිතා ගන්න බැරි. ඉතින් අතිශයින්ම දීර්ඝ එක දීර්ඝ කාලයක් තමයි මේ එක අන්තර් කල්පයක් කියන්නේ. ඒ වගේ ඒවත් ඔය කියවෙන මතවල හැටියට අවම වශයෙන් 64ක්වත් තියෙනවා එක මහා කල්පයකට.
අසම්පීති රජුගේ ගිල කොට සම්බන්ධ
දෙයක්. ඒක නිසා ඉතින්
ආයි කියන්නේ
එහෙම කතාවක් සමහර පොත්වල මම දැකලා තියෙනවා. ඒ අට කතාවල කියන්නේ මට මතක විදියට නම් 64යි මහා කල්පයකට අන්තර් කල්ප කියන කතාව. 256 එක කියන කතාව සමහර තැනක තියෙනවා. හැබැයි මම ඒක අට කතාව
දැක්කේ. අන්තර් කල්ප ඔය සානන්ද කියපු විදියට 20ක් ගියාම
80ක් කියනවා.
ගින්නින් නම් විනාශ වෙන්නේ ගින්නි. ඊට පස්සේ එහෙම 7ක් ගිහිල්ලා 8
වෙන්නේ.
මම ඒක පොඩ්ඩක් බලන්න ඕන ටික. මම මේ තැන් ඇතරම එකතු කරලා බැලුවා.
එහෙම බලද්දී 64 වෙනි කියන්නේ වාතේ විනාශ වෙනවා කියන බ්‍රහ්ම ලෝක නාමයේ පොත් එක
කියලා තියෙනවා. ඒකෙදි ඒක වෙලේ අර පොත්වල කියලා තියෙන දැන් ඒ රටා බලන්න ඕන කොහෙද කොහෙන්ද උපුටා ගැනීම ගත්තේ කියන එක. ඒක ඉතින් අපේ සමහර දේවල් මේ කල්ප කතා බුද්ධ දේශනාවේ විතරක් නෙවෙයි තියෙන්නේ. මොකද මේ දේවල් ඇත්තටම මේ මං ටිකක් වෙලත් බැලුවා මේවා පෙර ජාති දකින අය ඇත්තටම දකපු දේවල්. දැන්ටත් දකින දේවල්. ඒ කියන්නේ මේ දේවල් දකින්න පුළුවන් ওই බ්‍රහ්ම ලෝකෙම ඉපදුන අය ආවර්ජනා කරලා බලද්දී ලෝකේ විනාශ වුණු අවස්ථා පවා දැකපු අවස්ථා ඒ දේවල් ගැන කියවෙනවා ගොඩක්. ඒක නිසා දැනටත් ඒ දේවල් කෙනෙකුට අවශ්‍ය නම් බලන්න පුළුවන්. පුබ්බේ නිවාසී උපදවා ගත්තොත් දැනත් බලන්න පුළුවන්. ඒ කියන්නේ තමන් බ්‍රහ්ම ලෝකෙක හිටපු අවස්ථාවක් ආවර්ජනා කරලා බලපුවාම පොළොව දිහා බලපු අවස්ථාවල මේ පොළොව තිබුණු විදි පවා කියලා තියෙනවා ඒ දැකපු අය. ඒ සමහර විට ජරබ ඒක නිසා මේ දේවල් මේ කියන්නේ පොත්වල තියෙනවටම පිළිගන්න ඕන දේවල් නෙවෙයි. දැන් මේ දේවල් පරම්පරාවෙන් මෙච්චර කාලයක් පැවතිලා වෙ බොරු නොවන නිසා. මොකද අපිට වඩා මේ කාලයට වඩා වනතරම් පුබ්බේ නිවාසාදී තිබුණු අය කලින් හිටියානේ. දැන්ටත් ඉතින් ඉන්නවා කියන එක නේද? ඉන්නවා නම් ඉතින් කලින් හිටියා කියන එක අහන්න දෙයක් නැහැ නේ. ඒක නිසා මේ දේවල් දැකලම තමයි මේ දේවල් ගොඩක් ඒවා මේවා කරගෙන ආවේ. ඉතින් පෙර ජාති තමන්ට බලන්න පුළුවන්. සාමාන්‍ය බාහිර තවසේකටත් පුළුවන් කල්ප 40ක් බලන්න පෙර ආපස්සට. මහා කල්ප 40ක් බලන්න පුළුවන්. බාහිර තාපසයෙක් කියන එක ගැන ඉති විස්තර කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණ කෙනෙකුට 100 ඉඳන් 1000 දක්වා බලන්න පුළුවන් කියන කතාව කියනවා. එතකොට සිවුර දාගත්තු පමණින් ඕක පුළුවන්ද? එහෙම බෑ. ඒකෙදි කියනවා නාම රූප පරිච්ඡේද ඥාන ආදී උපදවපු විපස්සනා ඥාන තියෙන කෙනෙකුට තමයි ඒ හැකියාව වැඩි වෙන්නේ. ඒ නිසා කල්ප 40ක් පුළුවන් වට තිබ්බේක කෙලින්ම 100 හෝ 1000 දක්වා වැඩි වෙනවා අර විපස්සනා ඥානි බලෙන්. ඒ තරම්ම නුවණ තීක්ෂණ වෙනවා විපස්සනා ඥාන වලින්. ඉතින් එහෙම නොවුණු කෙනෙකුට විපස්සනා ඥාන නූපදවපු භික්ෂුවකට උනත් 40යි බලන්න පුළුවන් කියන එකයි පේන්නේ. ඉතින් පැවිද්දෙක් වුණාටම බැ. එතනින් එහා ඉතින් අනිත් ඒ විස්තරය කියනවා. ඉතින් ඒ දැන් කාලේ උනත් විපස්සනා ඥාන ආදී උපදවපු ඒ කෙනෙකුට අර කාලයක් බලන්න පුළුවන්. 100ක්වත් අවම බලන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් ඇතරම බලන්න පුළුවන් මේවා කරන්න පුළුවන් දේවල්.
ඒ නිසා සිය බලගත්ත කියන්නේ
ලේසිකාරයන් ලේසිකාලයන් ඒක
අපිට බලන්න පුළුවන් මේවා තේගෙන
ශක්තියයි. ඒක නිසා
ඒක බලන්න දෙන්නේ.
ඒක ඉතින් මතක තියාගන්න තියෙන්නේ මේ දේවල් මේ නිකන් පොත්වල තියෙන න්‍යායන් විතරක් නෙවෙයි. මේ දේවල් ඇත්තටම ඒ කල්ප විනාශ සත්ව විනාශ ඒ දේවල් පවා ඕනතරම් කඩිය බල්ලා තියෙනවා. මේ විනාශ වුණ විදි කොහොමද විනාශ වෙන්නේ ඒව පවා දැකලා තමයි පොත්තර ඉතින් ඒ තියෙන්නේ. ඒක නිසා මේ අපි ඒව ගැන ඊළඟ දවසේ වැඩි විස්තර ඉදිරි කතා කරමු. මම තව පොඩ්ඩක් බලන්නම් පොත්වලේ සමහර දේවල් තියෙනවා නම් ඒ උපුටා ගැනීම කොහෙද තිබ්බේ කියලා වගේ තිබුණොත් මට පොඩ්ඩක් කිව්වොත් වටිනවා. උපුටා ගැනීමක් තියෙනවා අසවල් තැනින් ගත්තේ කියලා. වැඩි විස්තර තියෙනවා ගොඩාක් ඒ වගේ පුබේ නිවාස ඥානයේ යටතේ විසුද්ධි මාර්ගයේම පොඩි සමහර විස්තර තියෙනවා. අපහු මතක විදිහට ආයේ තියෙන්නේ අභිධර්ම අට කතාවල.
එතකොට සෑම යොතුන 4ද 12ද 16ද 60ද 70.
ඒකේ චක්‍රයක් තියෙනවා. ඕක ඇත්තටම හැතැම්ම වලින් හෝ කිලෝමීටර් වලින් අපිට නිශ්චිතව කියන්න බෑ. ඒකේ ඒ චක්‍රයක් දීලා තියෙනවා. ඒක තියෙන විභංග අටුවාවේ. ඒ චක්‍රය මම ඕනනම් ඊළඟ දවසේ හිමිට කියන්නම් පොත ඉවරුණාට පස්සේ. ඒත් ඒකත් ඉතින් ටිකක් වැදගත් වෙයි. මේ මම හිතන්නේ ලොකු සානන්දගේ පොතක මම දැක්කා කොහේ හරි මට එකපාර මතක නැහැ පොතම. මට මතක අග්ගඤ්ඤ සූත්‍රය හෝ ඒ වගේ ලොකු සානන්ද කරපු දේශනාවක හරි කොහේ හරි මම මේ චක්‍රය තියෙනවා දැක්කා. පරමාණු 36ක් 91යි එන්න ඒ චක්‍රේ. ඒ චක්‍රයේ කෙළවරට ඊට පස්සේ මේ යොදුන විස්තර කරලා ඊට පස්සේ යොදුන 168,000ක් මහා මේරු පර්වතේ වෙනවා කියලා එතනින් තමයි නවත්තන්නේ. මහා මේරුවේ උසත් කියලා. ඒකට ඉතින් ඒ විස්තර ඉතින් තියෙනවා පොත්පත්වල. අපි ඒව පස්සේ කතා කරමු. වෙලාවක් නැති. මට මේ චක්‍රය ඇත්තටම සම්පූර්ණ මතකත් නැහැ. හරි. එහෙනම් අදට නවත්තමු. ඉතින් අද දවසෙත් අපි ධර්මය අදාරණ උපකාරයක් වෙන විදිහට මේ පාලි භාෂාව කතා කරගෙන ගියේ. එහෙනම් ඒ අපි මේ කරන උත්සාහය ඒකාන්ත වශයෙන්ම මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අතීතයේ කටයුතු කරලා යම් විදිහකට පුරාණ මහරහතන් වහන්සේලා මේ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කළා දේ උතුමන් වහන්සේලාට උපහාර පූජාවක් බවට පත් වේවා. ඒ වගේම ශාසන චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරපු යම්තාක් පුරාණ ගිහි පැවිදි උතුමන් වහන්සේලා වෙනවද ඒ සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් ඒ වගේම අපිට පැවිදි උපසම්පදාව ලබා දුන්නු අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ධර්ම විනය කියලා දුන්නු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට ඒ වගේම අපේ ජීවිතවලට නොඑක ආකාරයෙන් උපකාර කරන යම්තාක් සත්පුරුෂ පිරිසක් වෙනවද ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම පින් අනුමෝදන් වෙන යම්තාක් දෙවි දේවතා පිරිසක් ඒ වගේම සත්ව පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටම සියලුම ලෝක සත්ත්වයාට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු.